අපි දැන් දකිනවනේ මේ බාහිරේ තියෙන දෙයක්. දැන් අපි ගමුකෝ දෙහිගෙඩියක් මිරිකනවා. දෙහිගෙඩියක් ඈතින් මිරිකනකොට අපි දකිනවා මේක ඇහෙන් මම දැක්කට මේකේ ඇඹුල් රස මගේ දිවට දැනෙන්නේ. ඒ කියන්නේ අපිට දෙහිගෙඩියක් මිරිකනකොට අපිට ඈතින් හිටියක් අපේ කට ඇඹුල් වෙනවා, මූණ ඇඹුල් වෙන්නේ. දැන් මේ ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරනකොට අපිට එහෙම වෙන්න බැරිද? ඒ කියන්නේ ඒ වගේ තැනක් අපි මේ සතියෙන් වලක්වා ගත යුතුද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ડોક્ટર තෙරුවන්
සරණං. ඒක ප්‍රායෝගික දෙයක්, ගොඩක් හොඳයි. ඔයන එක දෙහි ගෙඩියක් කියලා දැන් දකින්න ඕනත් නෑ. දැන් ඇහෙනකොටත් සමහරුන්ගේ කටට කෙලවුනනවා, නැත්තම් ඇතින් පේනවා අපිට. මේසෙ උඩ තියෙනවා වෙන්න පුළුවන්, කවුරු හරි දෙහි මිරිකනවා වෙන්න පුළුවන්. කොට අපේ හිතේ ඇති වෙන ප්‍රතික්‍රියා, නැත්තම් ශරීරයේ ඇති වෙන ඒ ප්‍රතික්‍රියා තියෙනවා. මේක ප්‍රායෝගිකත්වයනේ, ප්‍රායෝගික අත්දැකීම. කියන්නේ ලෝකයාගේ ස්වභාවය. මේ සම්බන්ධව නුවණින් දැක්මක් වෙනකොට, මෙනෙහි කිරීමක් වෙනකොට පේනවා මෙන්න මෙහෙම සිද්ධියක් වෙනවා කියන එක. දැන් ඔබතුමාත් ඒක බලපු හින්දානේ දන්නේ. එන නුවණින් මෙනෙහි කරනකොටනේ ඔය සිද්ධිය පේන්නේ මෙන්න මෙහෙම වෙනවයි කියලා. එතකොට මේකේ මෙහෙම නොවිය යුතුද කියන තැන ගත්තොත්, දැන් අපේ ආශ්‍රව සම්පූර්ණයෙන් ක්ෂය වෙලා නම් ඒ කතාව හරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ මතන් වහන්සේට කොහොමද කියලා ප්‍රශ්නය ඇහුවොත් ඒ පැත්ත කතා කරන්න පුළුවන්. හැබැයි එතනින් මෙහා ක්ෂයක භාවය කියමු. ඒකේ අර මූලපරියාය සූත්‍රය ගත්තොත් ඒ මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤ. සේක භාවය කියන්නේ මඤ්ඤණාව සිද්ධ වෙනවා, සිද්ධ නොවී කියනවා නෙවෙයි. හැබැයි ඒ නුවණ, ඒ භාවිතය කියන්නේ මොකද්ද? ඒක මඤ්ඤණාවක් බව දන්නවා කියන ඒ දැක්ම. ඒ දැක්ම තමයි උදව් වෙන්නේ මඤ්ඤණාවේ මිදෙන්න, නැත්නම් මාමඤ්ඤති මිදීම සඳහා හැබැයි මඤ්ඤණාව වෙනවා. අවිද්‍යාව දුරු වෙලා නෙමෙයිනේ සේක භාවය කියන්නේ. අවිද්‍යාවෙන් එන සංස්කාර තියෙනවා. එහෙනම් මේක අපි කරන වැරද්දක් තමයි මේක බලෙන් කරන්න යන්නේ. ඔකට ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්න ඕන කියලා එහෙම එකක් නැහැ. මේක වනින් දැක්ම කියන්නේ ඒ සිද්ධ වෙන හැටි යථාභූත ස්වභාවය දකින්න. අර මේ ඇති කල්හි මේ වේ, මේ නැත්නම් මෙහෙම වෙන්න බෑ කියන එක ඥාන දර්ශනෙට පේනවා. ප්‍රතික්‍රියා දක්වන්න නැතුව ඉන්නවා කියන කතාව මාර්ගය වැඩීම කියලා ගන්න යන්න එපා. එහෙම එනකොට අර ආරෝපණය කරගන්න හදනවා. මම නිතර කියන එක මාර්ගයේ වටනවා කියන්නේ වෙන්න ඕන මොකද්ද කියලා දන්නේ නැහැ. මෙහෙම වෙන්න ඕන කියලා දාගත්තාම අපි හිතලා හරි හිතන්නේ නැතුව හරි බලෙන් එතෙන්ට යන්න උත්සාහ කිරීමක් තියෙනවා. ශුන්‍යතාවය කියලා මේක නොවිය යුතුයි කියන. එහෙම නෙමෙයි අපිට කරන්න තියෙන්නේ කෙසේද මේ කියලා ඒ විචක්ෂණයේ පැත්තට යමු. මේ රූපය කියන එක මෙසේ රූපයයි කියලා දකින පැත්තට යොමු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.
එමයි ડોක්ටර්. එතකොට දැන් අපි අර ඔබතුමා කියන්නේ මේ මේක අර බලෙන් අපි දැන් මේක සිද්ධිය සිද්ධ වුණාට පස්සේනේ අපස්සර ආවර්ජනය කරන්නේ. දැන් අපිට කටට කෙලිනුවම මේක නොවිය යුතු දෙයක් විදියට දැකලා අනිත් පැත්තට හිතන එකත් වැරදිද?
ඔව්, අතන ඔය යුතු දෙයක් කියන පැත්තෙන් හිතන්න යන්න එපා. එතකොට ආයේ වෑයම් කිරීමකට එනවනේ. ඒකත් මම කරන දෙයක් වෙනවනේ. අපි සක්කාය දිට්ඨිය ප්‍රහාණය, සක්කාය නිරෝධය කියන්නේ මම කරන දෙයක් වෙන්න බෑ. උත්සාහය, අවගතරණේ එන්නේ ඒක ඥානයේ සිද්ධ වීමක්. අපි කරන දෙයක් නෙමෙයි. අපට පුළුවන් සිහිය පිහිටි. අපට නුවණ යෙදෙනකොට නුවණේ භාවිතයේ සිද්ධ වෙන්න ඕන එක වෙන. නැත්නම් මේ අර මම කරන්න යනවනේ මේ. මේක නොවිය යුතුයි. මේක නොවිය. මෙහෙම. මෙහෙම පෙයෙන්න බෑ. මෙහෙම හෙන්න බෑ. එහෙම කතාවක් නෙවෙයි. හැබැයි හික්මීමක් තියෙනවා. ඒ හික්මීම තමයි සික්කති කියපු තැන් අරගෙන බලන්න පුළුවන්. ඒකෙදි ඒ හික්මීම ද දිත්තේ දිට්ටමත්තම් භවිෂ්‍යති කියන එහෙම හික්මේ. ඒ හික්මීම තුළ අපිට පේනවා හික්මීම නොවුනොත් අපි ඒකට එකතු කරන ඒවා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයන් නැත්තම් ශ්‍රුතවත් පුතක් යන ස්වභාවිදි අර දෙහි ගෙදිය කියන එකෙන් පස්සේ දිගින් දිගට ඒකට එකතු කිරීමක් තියෙනවා. දිගින් දිගට යන එක නම් හොඳට ඕන කෙනෙකුට පැහැදිලි. ඒ සිද්ධියම ගත්තොත් කොහොමද දෙහි කියලා දැනගත්තේ? කෙසේද මේ අපට දෙහි කියන රූපයක් නේ හම්බ වෙලා තියෙන්නේ ස්වરૂපයෙන්. එතකොට මේ පෙනීමේ තියෙන්න පුළුවන් දෙහි කියලා එක. අන දැන් විමසීම කරනවා. ඒක අනිත් පැත්ත ඒ දහමට ගලපලා බැලුවොත් දැන් ඒ දැකීම පමණක්ද දෙහි කියලා දැනගන්නකොට. ඊට වඩා දේවල් එකතු වෙලානේ නේද? අපි එකතු කරලා දැන් මම දෙයක් කරලා. ඒකට දැකීම සිද්ධියයි එතන ස්වરૂපයක් පැනවීම සිතීමත් එක්ක කරන එකක් නේ, මනසෙන් කරන එකක් නේ. මේක තුල අජ්‍යත්ත බහිද්ද බෙදෙනවනි, සමා යෙදෙනවනි. ඒකත් අනේ ඒ ඒක සකස් වීම නුවණට පේනවා. සකස් වීම නුවණට පේනවා. එතකොට දැකීම දැකීමෙන් නතර වෙලා නැහැ නේද කියන එක Tamanට පේනවා. මේ ඒ ඒ දැක්ම ඇති. ඊළඟට එතන මඤ්ඤණාවක් සිද්ධ වුණා නැත් ඒ බව දන්නවා. ඒ බව දන්නවා කියන්නේ මඤ්ඤණාව බව දන්නවා කියන්නේ මොකද්ද? මේ පටිච්ච සමුප්පන්න බව දකිනවා කියන එක. මේ ඇතිකල්ලි මේ වෙයි මෙහෙම නැත්නම් ඔහොම වෙන්න බෑ කියන නුවණ යෙදෙනවනේ. එකනේ මේක නැති කරන්න ඕන කියනවට වඩා මෙහෙම වෙන්න බැහැයි කියනවට වඩා අර ඒ සිද්ධියට සිහ පිහිටන අර සතිපට්ඨානේ මේ ධම්මානුපස්සනාව හරියේදී කියනවා නැත්නම් චිත්තානුපස්සනාව හරියේදී මේ සිතක් ආව නම් ඒ සිතක් ආපු බව අජානා බව දන්නවා. ඒකේ ආවද නැද්ද? ඒ කියන්නේ මේක හොඳද නරකද කතාව නෙමෙයි. තරාගී චිත්තං කියන එක. තරාගී සිතක් ඇති වෙනවා. තරාගී චිත්තං ති පජානා. පදෝ සංචිත්තං ආ පදෝ සංචිත්තං ති පජානා. ඒ විහරණය ඒකනේ. ඕක වෙන්න බෑ ඕක නවත්තන්න එහෙම එහෙම කතාවන්නේ මොකද එහෙම නවත්තන්න යනකොට අපිට ඒ රාගය දෝෂය ඒව නවත්තන්න යනවා අදෝෂය අමෝහය කියන එක එහෙමම තියෙනවා මේක ඥාන දර්ශනයේදී දෙපැත්තම අදෝෂයක් නම් අදෝෂය කියලා දාන නීවරණ නම් නීවරණ කියලා දානවා නීවරණ නැත්තම් නීවරණ නැහැ කියලා දන්නාන ඒ වගේ එන්නේ. අපි වැරදි පැත්ත විතරේ අයින් කරන්නේ. මෙතන ඊට වඩා ඒ ලෝකය කියන අට ගැනීම දකින්නවා නැත්නම් යමක් කියන ඒ සිද්ධිය දකින්නවා. ඒක දකින්නවා කියන්නේ ඥාන දර්ශනේ යෙදෙනවා කියන්නේ අනිත්‍ය බව දකින්නවා කියන එක. එනේ අනිත්‍ය සංඥාව භාවිතා වෙනවා. අනිත්‍ය සංඥාව භාවිතා බහුලී කතාව. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? මේ මේ මෙසේ රූපයයි මෙසේ රූප සමුදයයි මෙසේ රූප අත්තංග. ඒක කියන්නේ මා සතර ඥානය කියන එකනේ. ලං වෙන්න බැරි බව. යමක් කියලා දැන් අපි ඉන්නේ උපය උපාදාන අභිනිවේශ විනිබද්ද නේ. වෙලා අල්ලගෙන බැසගෙන බැඳිලා මේ 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 මාර්ග කෘත්‍ය කියනකොට මෙන්න මේ ඥාන දර්ශනයට අහු වෙනකොට මොකද වෙන්නේ න උපේති න උපාදීය ලංවීම කියන කතාව නෙමෙයි ඒක මම කරනවා කියන එහෙම නැත්තම් මට ලැබෙනවා මේ දේ ඒ දෙකම කියෙන්නේ නැහැ ලංවීම නෙමෙයි සිද්ධිය විදිහට දකින්න සිද්ධිය විදිහට දකිනවා. ඒ කියන්නේ යථාභූත ස්වභාවය දකිනවා. යථාභූත ස්වභාවය දකිනවා කියන්නේ මොකද්ද? ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් අත්තගම කියන එක දකිනවා. අනිත්‍ය සංඥාව. යෙදෙන්නේ. නැත්නම් සංකත බව දකිනවා. පටිච්ච සමුප්පන්න බව දකිනවා. මේක නැති වෙන්න ඕන එහෙම කතාවක් නෙවෙයි. සිද්ධියෙන් දකිනවා කියන්නේ එරුවන් සරණ
හෙලෝ ડોක්ටර් අරි දැන් ප්‍රතිපදාවක් වඩනවා කියනකොට දැන් ආරෂ්ඨාංග මාර්ගය කියනකොට දැන් ආරෂ්ඨාංග මාර්ගයනේ මේ මාර්ගය වෙන්නේ එතකොට දැන් ඒ ආරෂ්ඨාංග මාර්ගයත් අපිට දැන් තාම බෑනේ මේ අර පැත්ත ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට හිත තියන්න බෑනේ එතකොට මේ ලෞකික පැත්තේ සත්‍ය ඒ වගේම ලෞකික පැත්තේ විරිය අපි තුල වැඩි යුතු නැද්ද
ලෞකික පැත්තේ වඩනවා නම් හොඳයි වැඩි කියලා කියන්න පුළුවන් දැන් මේ ලෝකෝත්තරයට බැහැයි කියන කතාව නෙමෙයි ලෝකෝත්තර එක වෙන්නේ ඔන්න ඔය දැක්ම ඒ දැක්ම කියනවා කියන්නේ මාර්ග කෘත්‍යය ප්‍රඥායි භාවිතය කියන්නේ මාර්ග කෘත්‍ය. දැන් ලං වෙන්නේ නැත්තම් න උපේති. න උපාදී. විදියට යන්නේ. ඒක වැසගන්නේ නැහැ එතකොට. ඒ එතකොට දැක්මක් නෙන්නේ. ඒ දැක්ම කියන්නේ මොකුත් මේ ලැබෙන ස්වභාවයක් නෙමෙයි ඊතර වෙන ස්වභාවයක්. කියන්නේ මාර්ග කෘත්‍ය කියනකොට එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක කරන්න බැහැ කියන කතාවක් නෑ. ලෝකෝත්තර දර්ශනය තියෙනවා නම් මේක දන්න දකින කෙනාටයි කියන එක පැහැදිලිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නොදන්න දකින කෙනාට බැහැ වෙන්නේ නෑ. මනා දන්න දකින කෙනාද ඉති රූපා ඉති රූප සමුදය ඉති රූප සත්ත්ව නොක දන්න දකින කෙනා ජානතෝ පස්සතෝ. ඒ ඒ ඒ ඒ දැක්මමයි සම්මා දිට්ඨිය කියන්නේ, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ. ඔක ඕනම් මහා සලායතන සූත්‍රය වගේ බලන්න. ඇසේ යථාභූත ස්වභාවය දන්න බව, රූපේ යථාභූත ස්වභාවය දන්න බව. ඒ එයා එයාට සාස්වහෝති සම්මා දිට්ඨිය. ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ පස්සපච්චා වේදනා, ඒවයි යථාභූත ස්වභාවය දන්න කෙනා. දන්න බව, ඒ දන්න බවේ භාවිතය කියන්නේ මාර්ග ප්‍රති. දන් බව කියන්නේ සම්මාදිට්ඨි, සස්සහෝති සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය යෙදෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙනවා. ඒක මේ අපිට කරන්න බෑ කතාවක් නෙමෙයි, කරන්න පුළුවන් වෙන්න කියන එක තමයි මේ දහමක් ඇහිලා දැක්කනම් යාගේ වෙන්නේ මාර්ග කෘති. හැබැයි අපිට එතන නෙවෙයි නම් ඉන්නේ, ඥාන දර්ශන නෙවෙයි නම්, සම්මාදිච්චේ නෙවෙයි නම්, ඒත් අර ඔබතුමා කිව්වා වගේ ලෝකෙට අයිති විදිහෙන් යම් කිසි මෙනෙහි කිරීම සිද්ධියක් වෙනවා. එතෙන්දී අපි තව තව දහමට අනුව එකට අනුගත වෙලා ඒ ඒ විචක්ෂණයට යොමු වෙනකොට ඒකමයි ඥානය පහළ වෙන්න උදව් වෙන්නේ. එතකොට මේක කරන්න අර කිව්වා වගේ ලෝකෙට අයිති පැත්තෙන් සතියක් ඕන, සමාධියක් යෙදෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. අපි ලෝකෙට අයිති පැත්තෙන් කියන්නේ අර පුද්ගලයා කරන ටික එතකොට යෙදෙනවා. හැබැයි අර දර්ශනේ භාවිතයේ එක වෙන්නේ මොකද්ද? එතකොට පුද්ගලයෙක් කරන එක නෙමෙයි, අභූත ස්වභාවයේ දැක්මක්. අර ලං වෙන්න හම්බ වෙන්න දෙයක් නැහැ. න උපේති න උපාදී කච්චානගත සූත්‍රයේ තියෙනවා ඒ ටික. යථාභූත ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දකිනවා නේද? සමුදයං කෝ කච්චාන යථාභූතං සම්‍යක් ප්‍රඥාය පස්සතෝ. ඇත නැත කතා පිහිටන්නේ නැහැ. අත්ථිතාසන හොති නත්ථිතාසන හොති. දර්ශනයේ තියෙන්නේ මේ ඇතිකල්ලි මේ වි මේ නැත්තම් මෙන්න බෑ කියන පටිච්ච සම්පන්න බව. ඒක තමයි මාර්ග භාවිතය වෙන්නේ. පෙරවන් සරණ.
එතන ડોક્ટર රවි කෙනෙකුට කිය කෙනෙක්ට නිකන් හිතෙන්න පුළුවන් නේද අපි සංඥාව මාරු කරනවා විතරයි උතන වෙන්නේ කියලා. දැන් අපි අර දැන් ලෝකයේ දෙයක් දකිනකොට අපි සාමාන්‍යයෙන් සංඥාව මාරු කරොත් අපිට ඒ ගැන ඇලීමක් හෝ ගැටීමක් සිද්ධ වෙන්නේ නැහෙනි. දැන් මේ විතක්ෂණයකට යනවා කියන තැනත් අපිට සංඥාව මාරු වීමක් විතරක් සිද්ධ වෙනවද, නැත්නම් ඒ දර්ශනය අපි නඹුරු වෙනවද කියලා අපිට දැනගන්න විදියක් තියෙනවා?
ඔව් ඒක ඒක බොහොම හොඳයි අහන්නේ. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපිට සංඥාව මාරු වීම. ඒ කියන්නේ අපි අර ඒකන ගත්තු ටික නැත්තම් පාඩම් කරපු ටික නැවත නැවත යොදවලා ඉන්නවා. එතෙන්දි තමයි අර මං කිව්වේ එක දකින විදිහක් තමයි මෙහෙවන්නේ බෑ කියන එක අපි ආරෝපණය කරන්න යනවා. එතකොට අර සංඥාව මාරු කිරීමක් වෙන්නේ. නැති සංඥාව දානවා. ඇත සංඥාවෙන් මිදෙන්න නැත සංඥාව දාන්න හද. ඒ දැන් මේ මේක දකිනකොට බලන්න ඊට වඩා වෙනස් ගතියක් තියෙනවා. එතකොට අර අපි අර හිතනවා නැත්තම් කල්පනා කරනවායි මේකේ භාවිතයයි වෙනස. ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. හැබැයි යම් ප්‍රමාණයකට අදහසක් ගන්නයි මේ කියන්නේ. අපේ ඥාන දර්ශනයේ භාවිතය වෙනකොට ඒක අමුතුවෙන් හිතනවා නෙවෙයි. හැබැයි ඔබතුමා කිව්වා වගේ අපි හිත හිතා පුරුදු කරනකොට අර හිතන්නේතු කරන ගානකට මේ සොයම් මෝහනයක් වෙන්න පුළුවන්. නැත්නම් ඒ පුරුද්ද නිසා අපි වාහනයක් ඩ්‍රයිව් කරන්න ඉතින් අමාරුවෙන් පුරුදු වෙලා දැන් මේක හිතන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. හැබැයි ඒක සිද්ධ වෙනවානේ. ඒ එහෙම නැත්නම් දැන් පොඩි කාලේ ඇවිදින්න හිටගන්නවත් බැ, වැටි වැටි අරව මේවා අල්ලගෙන අමාරුවෙන් හිටගෙන යන්න ගත්තට පස්සේ ඒක දැන් ආයේ හිත හිතා මේ ඇවිදිනවා නැගිටිනවා කතාවක් නෙවෙයි. ඒ බැලන්ස් එක එනවා. බයිසිකලයක් පුරුදු වෙන කියත් එහෙමයි. ඒක ලොකටයි උපමා ගත්තෝ. අපි යම් දෙයක් හිත හිතා පුරුදු කරනකොට નિરાයාසයෙන් ඒක කරන ගානකට එනවා. ඒක විදිහට ගන්න පුළුවන්. ඒක අපි අර නොදැනුවත්ව ඒක කරනවා කියන අනිච්චානුක ක්‍රියා කියලා කියන්නේ. ඒ එහෙම මට්ටමකට එහෙමකුත් නෙවෙයි මේකේ. ඊටත් වඩා මේ ඇත්ත දකින බව, ඒ භවයේදී තියෙන්නේ ඒ සිද්ධියත් එක්ක ඒ අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒකට තමයි අර දැන් අපිට අර බල්ලා වතුරේ බල්ලෙක් හදන එක දැන් අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට වතුරේ බල්ලෙක් කියන එක අපි හිතන්නෙම නැහැ. හැබැයි එකපාරට අපි මුලින් රැවටෙන්නත් ඉඩ තියෙනවා. නොගියම පැත්තක ඈත බලනකොට අන්න වතුර තියෙනවා. ඒක අපි දන්නේ ඇත්තටම ඒ ජලාශයක් තියෙනවද නිරිකුවද කියන එක දන්නේ නැහැ. ඉතින් ඒ වගේ පේන ගතිය තියෙනවා. ඒකේ දැන් අපේ හැඟීම ගන්න ගියොත් එතන වතුර තියෙනවද නැද්ද කියන පැත්තට වඩා මේ දර්ශනේ එකයි මේ බුදු දහමේ සියුම් තැන අපි එතනත් ස්වකීය පැත්ත දිහා හැරුණොත් සක්කාය එතන වතුර තියෙනවද නැද්ද කියන දෙකම ස්වකීය බවටනේ ලැබෙන්නේ. එතනත් ස්වකීය තේ දකින්න දක්ෂ වුණොත් ඒක තමයි අමාරුම දේ. ඇත්තටම රස්සලෝමින් අසලෝමින් විදිනවට වඩා අමාරුයි කියන්නේ සක්කාය දකින්නේ. සක්කාය දර්ශනය වුණත් අතන වතුර තියෙනවද නැද්ද කියන එක පස්සේ නෙමෙයි අපි එළවන්නේ. මෙතන පුද්ගල ස්වභාවයේ යෙද නැහැ. එන අරමුණ පැත්තෙන් නෙවෙයි අරමුණ එක්ක මම යෙදීමයි අපට වැදගත් වෙන්නේ ඥාන දර්ශන. එතකොට ඒ දහමට අනුගත වෙද්දී අර ඔබතුමාගේ ඉස්සෙල්ලා එකේම ගන්න පුළුවන් දෙහි. දෙහි කියලා දැන ගැනීම එක මම යෙදෙ නැහැ. අපිට දෙහි ගෙඩිය තිබුණද නැද්ද කියන පැත්ත ලෝකෙ පැත්තෙන් හොයන්න පුළුවන්. ආයතන ටික වර්ග කර කරත් අර බාහිර අරමුණ පැත්තට මේ අපි දාන්නේ. ඇත්තටම සක්කාය කියන සත්‍යත්වය කියන එකේ එතන යෙදෙන සකීයත්තේ කියන්නේ පංච උපාදානස්කන්ධේ උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධය විදිහට. එතන රූප උපාදානස්කන්ධය අපි දාන්නේ දෙහි කියන අර බාහිර අරමුණ පැත්තට. ඒක ලෝකය ආදාන විදිහට. මේක එන්නේ අමා භව යෙදෙන රූප ස්වરૂපේ. ඒක අල්ලා ගැනීම අසව උපාදානීය කියන අන ඒ පැත්ත එකට වඩා සියුම්. කතා අපිට අර ඕක නැති වෙන්න කියන කතාවට යන්න බැරි වෙනවා. ඒ කතාව තියෙන්නේ අරමුණත් එක්ක. ඇයි අරමුණක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ? අරමුණක් එතකොට නැත්තුගත් නෙවෙයි යතුගත් ඒ කතාව අදාළ නෑ. මොකද අපි බලන්නේ ඥාන දර්ශනේ යෙදෙන්නේ වෙන පැත්තකට. අමා සුඛියත්තේ සක්කායයි සක්කාය නිරෝධයයි තමයි බුදු කෙනෙක් වෙන්න. අන්න ඒකට අනුගත වීමක් තමයි ওই මාර්ග කෘත්‍ය කියනකොට. ඒ අපි අරමුණ තිබිලා අරමුණක් නැති බවක් කියන කතාව නෙවෙයි. අනේ එතකොට ඒක අදාළම නැහැ නේද? ඒක නැති වෙන්න ඕන, මෙහෙම වෙන්න බෑ. ඒ ඒ කතා යෙදෙන්නෙම නෑ මේ මේක. අපි යමක් වෙනවා නම් අන්නේ ඒ එසේද මේ එසේද මේකේදී අපි ඒකට ලං වෙන්නේ නෑ. මෙසේ කියනකොට ඒ මෙසේ කියන එකේදී ඒකර ඥාන හතරක යෙදීන එක අපිට කියා ගන්න බැරි වුණාට ඒ Nirodhe ඥානං එක්ක එන්නේ ඔය කතාවේ ඉන්නේ නබන්න ගමටනේ කියන දැක්ම එතන ඒ දැක්ම. අදන්න කමත් එක්කයි ඒ කතාවේ ඉන්නේ. කතාව කියනකොට රූප වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාර විඤ්ඤාණ. ඒ පහම ඉක්මවා යන දැක්මක් දැක්මක් කියනකොට වඩා ආයේ අපිට දැක්ම කියනකොට දකින්නේ කවුද කියලා හිතන්න පුළුවන්. ඒ ඒ පැත්ත ඉන්නේ නැහැ. අනේ ඒ ප්‍රඥාවේ භාවිතය කියන. ඒකට අර අර අපි මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියලා ඒක පුරුදු කරලා ඒක ආරෝපණය කිරීම නෙවෙයි. ඒ දෙකේ සියුම් වෙනසක් තියෙනවා. අයි ඒ අර ශුන්‍යතාවේදී බොහොම ළඟින් යන්නේ සාමාන්‍යයෙන් අරූප වචර පැත්ත නැත්නම් සංඤ්ඤ පැත්තයි නිවනයි වචන වලින් කියන්න ගියත් එකම වචන ටික සමහරට කියන්න වෙන්නේ නැුණාට අදහස දැක්ම සම්පූර්ණයෙන් වෙනස්. පෙරවන් සරණ
ගොම්පිං. එතන අර අපි අරමුණ ඒ යථාභූත විදියට දැකීමම තමයි. ඒ කියන්නේ අරමුණක් නැති කිරීම හෝ අරමුණ වැරදි බව හෝ අරමුණක් ඇතිවීම වැරදි බව හෝ අරමුණක් නැති බව වැරදි බව දැකීමම නෙවෙයි. ඒ වගේ දෙයක් නේද?
එහෙම එකක් ලැබෙනවා නම් අනිවාර්යෙන් මම යෙදෙනවානේ. මටනේ මමනේ දැනගන්නේ ඕක වැරදි බව. ඕක වෙන්න බැරි බව කාටද ලැබෙන්නේ? අපව මමනේ. වෙන්න බැරි බවට වඩා මෙසේ. ඕකයි. දැන් අපි අන්න තව විදිහට කිව්වොත් දැන් ලෝකයාට සිද්ධ වෙන්නේ මෙහෙමයි කියන එක ඥාන දර්ශනෙට කියන්න බැරි කමන්නේ. අර බල්ලගේ උපමාව ගත්තොත් ඔය බල්ලා සකස් වෙන්නේ මෙන්න මෙහෙම. මේ බල්ලගේ නොදැනුවත්කමට මෙන්න මේ ආයතන භාවිතා කිරීමෙන් මෙහෙම දෙයක් උපදිනවා කියලා එහෙම කියන්න බැරි කමන්නේ. එහෙම කියනවා කියන්නේ ඒක ඇත්ත ඒක එහෙමයි කියලා ඒකට ලං වෙලා නෙවෙයිනේ. ඒ සිද්ධිය. සිද්ධිය නැත්තම් අර මේ ඇතිකල්හි කියලා එහෙම වචන එන්නේ විමස්මින් සති. ඒ ඒ තියනවා කියලා දාගෙන නෙවෙයි ඔය සිද්ධිය මෙහෙමයි මෙසේ. ඒ ඒ මෙසේ කියලා දකින අපි දහමට ගලපලා ගලපුවොත් එතන අරමුණක කතාවකුත් නැහැ, මගේ කතාවකුත් නැහැ. ඒ කියන්නේ හිතේ සංඥාවෙන් ගන්න විදිහක් නැහැ, ලං වෙන්න විදිහක් නැහැ, පිහිටවන්න විදිහක් නැහැ. න උපේති න උපාදී. ඒ දහම කතා කරන්න බැරි කමකුත් නැහැ. ඒ කතා කරන වචන ටිකම පුද්ගල සංඥාවෙන් දෙයක් කරලා ගන්නත් පුළුවන්, ඊතර වෙන දර්ශනෙන් ගන්නත් පුළුවන්. ඒක ඒක අහන කෙනාගේ දැක්වාණුයි ඒක. අයි ඒක දහම අහලා දන්න දකින්න කෙනා එක්ක කතා කරන එකයි ලෝකයා එක්ක කතා කරන එකයි වෙනස්. ඒක පුද්ගල පරියායෙන් කතා කරන්න පුළුවන්. එතර වෙන දර්ශනින් ඒ භාවිතය කතා කරන්න පුළුවන්. පෙරුවන් සරණ.
එතන අපි දැකිය යුත්තේ මේ අර බල්ලේ වතුර වතුරේ බල්ලා ගැන මේ ඒ කියන්නේ අවබෝධයෙන් යුතුව අරමුණක් දැකීමයි, ඒ කියන්නේ අරමුණ අරගෙන ඊට පස්සේ ඒක විශ්ලේෂණය කරලා අනිත් පැත්තට අරමුණක් නැත්ව හෝ අරමුණක් තියෙනවා කියලා ගැනීමයි අතරේ වෙනසක් නේද ඔබතුමා පෙන්වන්න දන්නේ නේද?
අන්න හරි, අන්න ඒ වගේ දෙයක්. ඒකට අර රූපයේ බැසගෙන කරන විස්තරෙයි රූපෙට ලං වෙන්නේ නැතුව මෙසේ කියලා පෙන්නන එකයි දෙකක්. රූපේ පිළි අරගෙන ඒක ගැන කතා කරනකොට බැසගෙන ඉවරයි. දැන් මෙසේ කියන එකේදී ඒකට දැන් ඒ උපමාවේ අපේ මට්ටම අපි වතුරේ යම් කිසි ස්වභාවයක් කියන තැනට කිට්ටු වෙන්නම බැරි බව ඒක ඥාන දර්ශනයක්. මොන විදිහට කතා කරලත් අපි ඔක තියනවා කියන තැනට යන්නේ නැහෙනි. දැන් ඔය අර පොඩි ළමයි එක්ක සෙල්ලම් කරද්දී සමහරට වැලි බත් උයනවා. ඉතින් බොරුවට ඒ බත් කාලා පෙන්නනවා. මෙහෙම කළාට බැරි වෙලාවත් නොදැනුවත්වත් මේක බත් කියන හැඟීමක්වත් එන්න විදිහක් නැහෙනි. ඒ ඊයේ දෙන්නේ නැහෙනි. ඥාන දර්ශනය එක්ක ඔන්න ඔයගේ වෙනසක්. වැරදිලාවත් රැවටෙන්න බෑ. ඒ කියන්නේ ඒ රැවටීම අදාළ නැහැ. ඒ අර ඒක හරියටම දැකලා නැත්තම් මෙහෙම වෙන්න පුළුවන් ද නිකන් අර සැකයක් තියෙනවනේ. ඉතින් ඔය කිව්වට දැන් මේ අපි හැමෝටම තියෙන ප්‍රශ්නය. ඔය කිව්වට බාහිරයන් නැද්ද? නේද? දෙහි ගෙඩියක් තිබුණ නැත්නම් එතන එහෙම පේන්න පුළුවන් ද වගේ අනිත් පැත්තට ප්‍රශ්න එනවනේ. අන්න ඒ ප්‍රශ්න කිරීම හොඳයි ඇත්තට. ඒක හොයන කෙනාටයි ඒ ප්‍රශ්න එන්නේ. හොයන්නේ නැති කෙනාට එහෙම ප්‍රශ්නයක් එන්නේත් නැහැනේ. ඒකේ බැසගෙන ඉවරනේ. ඒ සෙවීම තුල අර එකයි මේ ධම එනකොට ප්‍රශ්න එන්න ඕන. ඒකත් එක්ක තමයි විචක්ෂණේ මතුවෙන්නේ. ඕක ඔහොමයි කියලා අර ආරෝපණය කරගත්තොත් ප්‍රශ්න එන්නෙත් නැහැ, ප්‍රඥාව දිනු වෙන්නෙත් නැහැ. ඒකයි සුසුසා පටිපුච්ඡා කියන එක තමයි ප්‍රඥාවට ආහාර. ඇහෙන්නත් ඕන, විමසන්නත් ඕන. එතකම කියේ දැන් ඒ මා අහන ප්‍රශ්න හරි හොඳයි විමසීම. ඔය තියෙන අපි බලෙන් ඔහොම දෙයක් නැහැ කියලා දාගත් නැතිනට ඒ ප්‍රශ්න එන්නෙත් නැහැ, දහම දකින්නෙත් නැහැ. මේ දහමේ නැවත් නිතරම තියෙන්නේ විමසීම අවදි වීම. මොකද ඔක වෙන්නේ කෙසේද මේ කෙසේද මේ කියන මොන හරි ප්‍රායෝගිකත්වයක් තියෙනවා නම් කෙසේද මේ කියන විමසීම. ඒ මොකද අපිට පැහැදිලිව ඇහිලා තියෙනවානේ ආයතන මුලාව හරි මොකක් හරි එක එක පරියායන්ගේ ඒක වෙනවා. මේ ශරීරය තමන්ගේ ශරීරය මේ තියෙන කොහොමද ඒක වෙන්නේ යන්නේ විමසීම ප්‍රායෝගිකත් එක්ක එන්න ඕන. හරි, පෙරවන් සරණ
මාචාර්යතුමා, මේ මෙතන අර ආයතන ගැට ගැසීමක් පැත්තෙන් බලන්න බැරිද? දැන් චක් ආයතනයත් මන ආයතනයත් ගැට ගැහුණු නිසා මෙහෙම දෙයක් මතුවෙනවා කියන
ඒක යම් කිසි අර මූලික විමසීමේදී බලන්න පුළුවන් විදිහක්. ඔබතුමා මෙහෙම හිතන්නකො, ආයතන ගැට ගහන්න නම් ආයතන දෙක කියන එක වෙන වෙනම මේ ආයතනයි තිබුණොත්නේ ගැට ගහන්න පුළුවන්.
එහෙමයි.
අපි ආයතන පිළි අරන්නේ
එහෙමයි.
ඇසෙන් දකින්නවා කියන්නේ මෙහෙමයි, හිතෙන් හිතනවා කියන්නේ මෙහෙමයි, චක් ආයතන මෙහෙමයි, මන ආයතන මෙහෙමයි, ওই දෙක ගැට ගහනවනේ. දැන් ගැට ගහන්න නම් ආයතන දෙකක් තියෙන්න ඕනනේ. දැන් ආයතන ඉක්මවා යන දැක්මේදී ගැට ගහන්න ආයතන දෙකක් මිසක් එක ආයතනයක්වත් ලැබෙයි.
මේක ප්‍රාථමික මට්ටමේ හිතන්න වායි කියන එක තමයි කියන්නේ අදහස් කරන්නේ.
ඔව්. දැන් අපි ඉන්න ලෝකෙට ආයතන මට්ටමේදී තෙන් ටිකක් මේ කියා දෙන්න ඔය වගේ දේවල් කියන්න පුළුවන්.
එහෙමයි.
එහෙමයි. එහාට ගැඹුරට දහම දකින්නකොට අනුගත වෙනකොට ආයතනයි මායන දර්ශනයන්.
නේද?
ඒයි මායන දර්ශනයන්. නිච්චංවා නිච්චංවාති කියලා අහනකොට අනිත්‍යද අනිත්‍යද දැන් ඔතන උත්තරේ දර්ශනය අපිට ඇතුළ උත්තරේ දුන්නොත් දැන් ඇහැ කියන ස්වභාවයට ලං වෙන්න පුළුවන්. මේකයි ඒකම ඉක්මවායන දැක්මක් කරන මේ ගේන්නේ.
ඉතින් ආයතන ඉක්මවායන දැක්මක් තියෙන්න ඕන ඒක දකින්නකොට එහෙමයි නේද?
ඕනම යමක් කියන ස්වභාවයේ ඉක්මවායනවා ඒ යමක් අනිත්‍ය නම් නේද?
එහෙමයි එහෙමයි එහෙමයි.
අයි හා හැබැයි අපෙන්ට එන්න ඉතින් අර වගේ අපි විමසීම කතා කිරීම සාකච්ඡා කිරීම කරනවා.
එහෙමයි.
හරියටම අර දර්ශනයට එනකොට ඒවයි තියෙන අඩුපාඩුත් තනත් අර ලෝකෙට අහු වෙලානේ ඔය කරන්නේ. ආයතන දෙකක් ගැට ගහනවා නම් දැන් ඇහෙන් දැක්කා හිතෙන් හිතුවා. සද්දේ ඇහුණා හිතෙන් හිතුවා කියලා කියමුකෝ.
එහෙමයි.
හරි සරලයි ඉතින් තේරුම් ගන්න පුළුවන් නේ.
ආ එහෙමයි.
හැබැයි ඒ තේරුම් ගැනීමේදී බලන්න දැන් අර ආයතනේ නැති වෙලානේ ඊළඟ ආයතනේ උපදින්නේ.
එහෙමයි.
කාලයට අහු වෙලාද නැද්ද?
එහෙමයි.
අහු වෙලානේ නේ.
නෑ එතන අපේ මුලාව කියන එක මේ හිතන්න බෑ අපිට. එක ආයතන දෙකක් එක සැරේට ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද?
ආයතන දෙකක් එක සැරේට එන්නේ නෑ. මේ ආයතනේ ඇති වෙලා නැති වෙලාමයි ඊළඟ ආයතනේ ඇති වෙන්නේ. දැන් ඔය කතා කියනකොට හිත බලන්න.
ඔව්.
කාලයට අහු වෙලාද නැද්ද?
ඔව් අහු වෙලා එහෙම.
ඔව් ඉතින් කාලේ ඉක්මායන දර්ශනයන්නේ මේක.
එහෙමයි එහෙමයි. ඒ කායතිනක් නිරෝධ වෙලා අනිත් ආයතනය ආවා වගේ නිකන් අදහසක් එන්නේ දෙයි.
ඔව්. මේ සිත නැති වෙලාමයි ඊළඟ සිත එන්නේ. ඒ ඔබ ලෝකෙට අයිති විස්තරයන්.
එහෙමයි.
ඒක වැරදි නෙවෙයි. ලෝකයාට හරි. ඇති වෙන දේ නැති වෙනවා කියන එක ලෝකයාට හරි. හැබැයි ඉතර වෙන දහම ඕකනේ. බුදු කෙනෙක් වෙන්න දහම ඊට වඩා සියුම්.
එහෙමයි.
ඒ පටිච්ච සමුප්පන්න බව නෙවෙයි තව විදියට කිව්වොත්.
එහෙමයි.
පටිච්ච සමුප්පන්න බව දැක්කොත් නේ දහම දැක්කා
වෙන්නේ.
අපේ සමහර දෘෂ්ටි කඩා ගන්න ඒවා ඉතින් උදව් වෙන්න පුළුවන්.
එහෙම.
ඒ වුණාට ලෝකෝත්තර දර්ශනයටම ආව කියන්න බෑ.
එහෙම.
ඉතර වෙන කෘත්‍ය කියන්න බෑ ඒක. ඇති වෙන නැති වෙන බව දැක දැක ඉන්නවා. නේද? සද්දයක් ඇහුණත් ඔය සද්ද ඇති වුණා නැති වුණා නේ ඉතින් පවතින්නේ නැහැ නේ. ඒක බොරුයි කියන්න බෑ ඒක ඇත්ත. ඒක ඇත්ත වුණාට ඒක දැනගත්තු මමත් එහෙම්මම ඉන්නවා.
එහෙම.
සක්කාය දිට්ඨි. ඒකයි මේ දහම. ඒකත් එක්ක තමයි එතන හරි දැක්කේ නෑනේ.
එහෙමයි.
අයියෝ. දැකින්න. අමාරු දුෂ්කරයි සියුම්. ගැඹීරයි. අයි මේක බුදු කෙනෙක්ට විතරයි මේක පෙන්නලා දෙන්න පුළුවන් කියන. එන හිතන හොයන කාටවත් අහු නොවුන එකක් මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ.
එහෙමයි.
දැන් දහමක් අහනකොට අපි වැටහුණා කියලා හිතන තැනම අනිත් පැත්තට බැලුවොත් වෙයි අපි අර ලෝකෙට අයිති අපේ දැනුමකට ගලපලානේ කියලා අපිට වැටහෙන. මට යමක් ලැබෙනවා. දහම කියන්නේ මේකයි කියලා. අන්න ඒ තත්ත්වේ එනවනම් තව ටිකක් ආයේ අහන්න ඒකද මේ බුදුහාමුදුරෝ කියලා තියෙනවා. මම කියන්නේ තව ටිකක් සාවධානව අහන්න විමසන්න. කල්‍යාණ මිත්‍ර ඇසුරු කරන්න. ඒගොල්ලෝ පෙන්නලා දෙනවා ඒකෙත් තියෙන අඩුපාඩු, ඊතර වෙන දර්ශනය, බුදු කෙනෙක් මතු කරන අර්ථය. මතු කරලා දෙනවා. පෙරවන් සරණයි.
සර් එතන සර් දැන් ඒ කතා කරලා නවත්තපු තැන සර් අර ලෝකයේ තුල සංඥාවක් වෙනස් කරගෙන ජීවත් වීම නෙමේ ඒක පැහැදිලි ඒ වගේම දෙවැනි කරුණ තමන්ට තවත් ලැබීමක්ද තවත් දැනුමකින් ගැලපීමකුත් නොවිය යුතුයි කියන කරුණු දෙකටම යටත් ප්‍රායෝගිකත්වයෙන් අර සිදුවීම විමසුවොත් අර දැන් දෙහි ගෙඩියක් මිරිකනවා මෙහෙමයි කියලා දැන් ලොකු يعني ප්‍රායෝගිකත්වයෙන් ඉදිරිපත් කරපු දැන විමසුවොත් නිමිති ගැනි වෙනවනම් මෙන්නේ මෙහෙමයි කියන එක දකින විදිහ පැත්තට උඩුගම් බලා ඒ කියන්නේ ඒ පැත්තට විමසුවොත් විමසන්න ඕන තැන කියන එක දැන් දෙහි ගෙඩියක් හෝ ඇඹුල් හෝ ඒ දැනගත්ත මම හෝ මේ සියල්ලම එකම සිද්ධිය නිමිති ගොඩක්නේ. එතකොට බාහිර අරමුණ කියන්නේ නිමිති පැත්තට නොයා විමසීම යොමු විය යුත්තේ සමස්ත සිදුවීමට ක්‍රියාවට එහෙම නැත්තම් සිද්ධියට කියන දෙන ફોકસ කරලා විමසීමක යෙදුනොත් සමස්ත සිදුවීමම නිමිති ගැනීමයි කියන තැනින් දැක්කොත් නිමිති ගැනීම එතකොට නිමිත්ත වෙනස් කරගෙන හෝ සංඥාව වෙනස් කරගෙන ජීවත් වීම කියන තැනට යන්නේ නැහැ නිමිති ගැනීමම දෝෂය දැකලා නිමිති ගැනීම නිමිත්ත නෙමෙයි නිමිති ගැනීම කියන තැනම හිස් බව දකින තැනදිස ප්‍රායෝගිකත්වයේදී එනෝනා නිමිති ගැනීම කියන තැනේම හිස් බව දකිද්දී නිමිති ගැනීම කියන සමස්ත සිද්ධවීමම ඇත්ත වෙන විදිහ වෙනවනම් වෙන්නේ මෙහෙමයි කියලා දකින විදියේදී සොය සංයුත රාමුව කියන එකේ වැරද්ද දැක දැක සොය සංයුත රාමුව කියන එකෙන් ඉක්ම වෙනවා අනුත්පාදය දැක දැක වෙන්නේ මෙහෙ වෙනවනම් වෙන්නේ මෙහෙමයි කියන තැනට සිහියයි නුවණයි වගේ සොය ඒකට අරමුණ පැත්තට නෙමේ අභ්‍යන්තරයේ බැහැ ගැනීම පැත්තටත් නෙමේ වෙනවනම් වෙන්නේ මෙහෙමයි නිමිති ගැනීම කියන සම්පූර්ණ සිද්ධිය නිමිති ගැනීමම හිස්පව එක දකිද්දි සොය සංයුත රාමුව පැත්තට වැරද්ද කියන්නේ එතනම හිස් බව දකිනා එතකොට වෙන්නේ සසාවිත රාමුවෙන් ඉක්ම වෙනවා නිමිති ගැනීමම දෝෂය වගේ ඒ පැත්තට ඩිරෙක්ෂන් එකක් වුණොත් සර් කියන සර් විස්තර කර ආකාරයටම වෙන විදිහෙම දකිනවා හැබැයි එතන දැනුමකට ගැළපීමක් වෙන්නේ නැහැ ලෝකය තුල සංඥාව වෙනස් කරගෙන ජීවත් වීමට තත් දැනීමක් වෙන්නේ නැහැ හැබැයි ප්‍රායෝගික ජීවත් වීම තුළ වෙන්නේ මේකයි කියලා දන්නවා. සිහියයි නුවණයි. ඒ කියන්නේ සිහිය ඉපද වෙන්නේ ඒක වෙනවා. හැබැයි සිහි ඉපදුනේ නැත්තම් සාමාන්‍ය බණ දහමක්වත් ඇහුවේ නැති කෙනෙක් විදිහටම ගහගෙන යෑමකුත් සිද්ධ වෙනවා. ඒකත් එහෙමම තමයි. අන්න එහෙම අදහසක් ආවස මේ අර ප්‍රායෝගිකත්වයෙන් විමසපු තැන පැහැදිලි කරන තැනදී සර් තෙරුවන් සරණයි සර් සමා වෙන්න.
ඔව් අපේ සිහියයි යෙදුන් නැත්නම් අර ගහගෙන යෑම තියෙනවා. නැක හරි. ඒකයි කරන්න පුළුවන් එකම දේ සිහිය පිහිටීම. හැබැයි ඒ සිහිය පිහිටීම එක්ක ඥාන දර්ශනය යෙදෙන කෙනාගේ නොයෙදෙන කෙනාගේ දෙපැත්තක්. දන්න දකින කෙනා සිහිය පිහිටීමයි නොදන්න නොදකින කෙනා සිහිය පිහිටීමයි වෙනසක් තියෙනවා. දන්න දකින කෙනාගේ සිහිය පිහිටීමේදී මම බලන්න කියන්නේ ඔයගොල්ලන්ට ඒක දැන් තමන්ගේ ශරීරයේ එක එක ඉරියව්වේදී බලන්න. දැන් මේ මොහොතේ වාඩි වෙලා ඉන්නවා නම් හැවිදින් කොහොමද ඒ බව ලැබෙන්නේ දැනගන්න. එතෙන්දී අපිට අර උපමාවක් මතක් කළොත් අර පිටු හරවනකොට ශරීරය විදිනවා පේනවා. නැත්නම් අපිට කාටුන් චිත්‍රපටියක එක එක චරිත පේනවා. ඒක වෙනවනේ නැහැ කියන්න බෑනේ. දර්ශනය වීම තියෙනවා. දර්ශනය වීම කියන එක ගන්න එක හැඟීම හිත දැනගන්නවා මෙහෙම ස්වභාවයක් තියෙනවා කියලා. ඇහැට පේන එකම වෙන්න අවශ්‍ය නැහැ. ඇහැට පේන උපමාව ගත්තට මේ ආයතන 6න්ම වෙන්නේ මේ සිද්ධිය. පොතේ පිටු හරවනකොට මිනිස්සෙක් ඇවිදිනවා පේනවා. ඒ මිනිස්සෙක් ඇවිදිනවා පේනවා කියන එක සත්‍යන්නේ. ඒ ප්‍රායෝගිකයිනේ. හැබැයි අපි දන්නා නම් පොතේ පිටු පෙරලීම එකයි මිනිස්සයා ඇවිදින. ඒ දෙක වෙන් කරන්න බැයි. පොතේ පිටු හැරවීමෙන් මිනිස්සයා ඇවිදින එක වෙන් කරන්න බෑනේ. මනුස්සය ඇවිදිනවා කියන එක වෙනම ගන්න විදිහක් නැහැනේ. ඒ දර්ශනේ එනකොට වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ කියන පිහිටීමක් දෙන්න බෑ. මේක කියලා අපිට පෙන්වන්න විදිහක් නැහැ. මේ ඇතිකල්ලි මේ කියන දැක්ම විතරයි එන්නේ. ඒ මේ ඇතිකල්ලි මේ දැක්ම තුළ දැන් අර මනුස්සයා ගැන කතාවක්, මනුස්සයා ගැන ශරීරය, විදින ශරීරය ගැන කතාවක් යෙදෙන්න පුළුවන්ද? යෙදෙනවා නම් නොදන්නකමත් එක්කනේ යෙදෙන්නේ. මේ සිද්ධිය සමස්තේ නොදන්නකම. ඒකට අපි මේ වාඩිලා ඉන්න ශරීරය ගැන මොකක් හරි ශරීරයට මෙහෙම දැනෙනවා, ওই ශරීරයට මෙහෙම වෙනවා, ওই ශරීරය මෙහෙමයි කියලා එක එක කතා එනවනේ අපි. මේ ශරීරය මදුරු එක්කනවා, මේ ශරීරයට දිදෙනවා. ඒකට අර පොතේ පිටු හරවනකොට විදින ශරීරයට ওই කතා ටික යොදන්න පුළුවන්. මෙන්න මේ ශරීරය හටගන්නේ මෙහෙමයි කියන දැක්ම යෙදුනොත් එහෙම අර යොදන ඒවට මොකද වෙන්නේ? ඒ ඉක්මවා යනවා නේද? අමුතෙන් හිතනවා නෙමෙයි. ඔය කතා ටික දැම්මේ මේ නොදන්න කමත් එක්කනේ ওই කතා ටික යෙදෙන්නේ. ලෝකයාට වෙන්නේ මෙහෙමයි කියන අන්න ඒ පෙනුම වෙනවා. බල්ලට වතුරේ බල්ලෙක් මෙහෙම හට ගන්නවා කියලා කියන්න පුළුවන්. ලෝකයාට මෙහෙම ශරීරයක් හට ගන්න. දැන් අපි ශරීරයකට ලං වෙනවා කියන එක වෙන්න බෑනේ. උපේ උපාදාන අභිනිවේශ පිනිබත්. ඒක අනිත් පැත්ත. නෑ උපේ. නෑ උපාදි. ඒ අභිනිවේශ කියන එකක් වෙන්න විදිහක් නෑ. හැබැයි ඇහැයි කියන්නත් බෑ. ඉතින් දර්ශනේ වෙනවනේ. කොහොම එකක් නැහැයි කියනවට වඩා ඒ සිද්ධියේ ඇත්ත දකිනවා. ඒ සිද්ධිය ඒ සකස් වෙන්නේ මෙහෙමයි කියලා දැක්ම යෙදෙනවා. මෙසේ රූපයයි, මෙසේ රූප සමුදයයි, මෙසේ රූප අත්ංගමයයි කියන එක ඥානයක යෙදෙනවා. දැන් ඒකට ලං වෙලා කරන කතා ටික ඔක්කොම නිකන් හිස් වචන ගොඩන්නේ කියවිල්ලක් විතරනේ කියන අන්න ඒක. දැන් මොකක් හරි ලෝකෙට අයිති දෙයකට අර කිට්ටු වෙන්න බෑ, කිට්ටු කරන්න බෑ. ඒ දර්ශනයක සිහිය යෙදෙනකොට ඒ දර්ශනේ සතිය විතරන්නේ, සති සම්පජන්නේ. සම්පජන්නේ දන්න දකින කෙනා එන එක. දැන් ශරීරයක් මේ ඉරියව්වේ තියෙනවා කියලා සිහිය පිහිටන එක නෙවෙයි. ශරීරයට ලඟුනේ ශරීරය කියලා කතාවක් ආවේ, ඇත හෝ නැත කතාවක් ආවේ නොදන්න කමත් එක්ක. සිද්ධිය ඒ වගේ. ඉතින් ඒ දැක්ම කියනකොට අර ඉතර වෙන පැත්තමයි ගුළු ගන්නෙ.
තිරුවන් සරණයි ડોක්ටර්. එතකොට මේ දැන් අපි මේ පැවැත්ම මේ වගේ නේ, මේ ඇතිකල්ලි මේ කියලා කියනවා. එතකොට දැන් මේ යම් කිසි මේ බවක් නේ ලැබෙන්නේ, භවයේ ස්වභාවය. එතකොට දැන් මනුෂ්‍ය භවය කිව්වොත් එහෙම දැන් මේ අපි අත්දකින ස්වභාවය. දැන් අපි දන්නවා මේ දෙවිවරු ඇවිල්ලා, බ්‍රහ්මයා ඇවිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක ප්‍රශ්න කතා කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේට හැකියාවක් තියෙනවා ඒ ඕනම භවයක නැත්තම් ඕනම මානයකින් කෙනෙකුත් එක්ක කතා කරන්න පුළුවන්. ඒතකොට මේ භව, මේ පැවැත්ම නැත්තම් මේ ඇති කල්ලි මේ කියන ස්වභාවය නිසාම නේද ඒ මානයට, ඒ අදාළ මානයට යන්න පුළුවන් වෙන්නේ? නැත්තම් ඒ මානය තුල කතා කරන්න පුළුවන් වෙන්නේ, එහෙම යෙදීමක් වෙන්නේ? නැත්තම් මේ අපි කියනවා මේ අනාත්ම ස්වභාවය තමයි පවතින්නේ, මේ අනිත්‍ය ස්වභාවය පවතින්නේ. හැබැයි එතනම තියෙනවා මේ ඇති කල්ලි මෙය මේ ඉපදුණු කල්ලි මෙය මේ උපදී කියලා. එතකොට මේ ඒ ස්වභාවය අවශ්‍ය නම් නැත්නම් ඒ පැවැත්ම ඒ මානය දැන් අපි දැන් ජීවත් වෙනා වගේ එක මානයක් දැන් මේ මානයේ ස්වභාවය අපි දකින්න ඇත දකින්නවා මේ මේ විදිහට කියලා. හැබැයි ඒ වගේම ඒ වගේ හැකියාවක් තියෙන රහතන් වහන්සේ කෙනෙකුට හරි බුදුරජාණන් වහන්සේට හරි ඒ මානවල ස්වභාවය තුල ඉන්න පුළුවන් නේද දැන්? මම දන්නේ නැහැ ඒක කොහොමද මේ පැහැදිලි වෙනවද කියලා.
ඒක තමයි ඔය පරියායන් කියලා කියන්නේ. දැන් පුද්ගල පරියායෙන් ලෝක පරියායෙන් කියන ඒ සාකච්ඡා දේශනා තියෙනවා. ඒක තියෙන්න ඕනනේ. ඇයි දහම කියා දෙන්නේ කාටද? ලෝකයාටනේ. රහතන් වහන්සේලාට නෙවෙයිනේ. සාමාන්‍ය පුද්ගලයෙක් කතා කරද්දී එයා ඉන්න තැන ඉඳලා කතා කරන්න ඕන. කතා කරන්නේ එතන මම නෑ කියලා එහෙම දාන්න යන්න
නෙමෙයි.
එයාට දහම අවබෝධ වෙන විදිහට ටිකෙන් ටික ඒ කතාව ගේනවනේ. එතකොට මතක තියාගන්න රහත් වෙනකන් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙනකන් ඔය කතාවට එන්න බෑ. එතකම් පුද්ගලයා ඉන්නවා. සේක පුද්ගලයා සෝවාන් කෙනා සකෘදාගාමි කෙනා එයා ලෝකෙත් එක්ක ගනුදෙනු කරනවා. හරි.
නමුත් මේ අර ශූන්‍යතාවය නැත්තම් මේ අනිත්‍ය බව තුළම මේ ඒකනේ අර අන්තවලට හොයන්නේ නැත්තේ නේද දැන්?
එතකොට අනිත්‍ය සංඥාව තමයි මේ භාවිතා බහුලී කතාවේ. එයත් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නේ.
අනිත්‍ය මේ නමුත්තර මේ ඇති කල්ලි මේකෙන් ස්වභාවයකුත් අත් දකින්න ඕන නේද ඒක දැන්? මොකද එහෙම නැතුණු කල්පනට හො වෙනවානේ.
ඒ දැක්ම ඥාන දර්ශනයේ එක්කනේ අනිත්‍ය සංඥාව යෙදෙන්නේ. ඒ දැක්ම නැති කෙනාට බෑයි කියන්නේ ඒක. මොකද දන්න නොදකින කෙනාට බෑ මේ වැඩි. ඒ නම් හරියට දැකලා ඒ දර්ශනය පිරිසිදු වෙන්න ඕන, සුතේ නිරවුල් වෙන්න ඕන. දැන් ඒකයි ඔතන බලන්න කාය දිට්ටි සංයෝජනෙත් එක්කම විචිකිච්ඡා සංයෝජනේ කැඩෙනව නේද? නෑ මං කිව්වේ අපිට ප්‍රශ්නයක් තියෙනවනේ මේ කිව්වට මෙහෙම වෙන්න පුළුවන්ද කියලා එනවනේ අනිත් පැත්තෙන්.
ඒතර ගැටලුවක් එන්නෙම නෑ කියන එක නේද ડોක්ටර්?
ගැටලුවක් එන්නෙම නෑ දර්ශනේ පිළිසිදු වෙනවා.
ඒ කියන්නේ හැබැයි
ඕනම තැනකින්
මේක පැහැදිලි වෙනවා කියන එක නේද?
ඕනම තැනකින් පැහැදිලි වෙනවා. ඒකයි ඥාන දර්ශනේ කියන්නේ. හැබැයි ඒකෙදි ඔය ගැටලු එනකොට යටපත් කරලා දාන්න එපා. ඕක විචිකිච්ඡාවයි. ගැටලු එන්නේ මේ හොයන කෙනාට. හොයන්නේ නැති කෙනාට ගැටලු නෑ. අදාළම නෑනේ.
එහෙම.
හැබැයි ඒ එන ගැටලු අර තව තව විමසීම තුළ ඒ පැහැදිලි වීම තුළ ඒ ගැටලු වලත් ප්‍රශ්නේ Tamanටම පේන්න
ගත්තා.
ඒ ගැටලුව යෙදුනේ හරියට මේක මේ අඩුවක් නිසානේ. ඒ අර දහමට අනුගත වෙනකොට ඒ ගැටලුව එන්නේ නැහැ. ඒකයි ඒ විචිකිච්ඡා සංයෝජනේ දුර වෙනවා කියන්නේ. ඒක සාමාන්‍ය කෙනාට හිතාගන්නත් බෑ මොකද්ද මේ විචිකිච්ඡාව කියලා. ඒ දහම විමසීමත් එක්ක අපිට සැක තියෙන හින්දා නිවිමසන්නේ නැත්නම් නිවිමසන්නේ මොකටද?
ඒකට සහැල්ලු බවකට යනවා නේද අවසානයේදී. දැන් මේ කියන්නේ මේ ඇත්ත ඇති සැකයෙන් දකින්න කියන එක තමයි. මේ සහැල්ලු බවකටම යන්නේ. දැන් එතකොට එතන අර ලොක්ටි කිව්වා වගේ අර විචිකිච්ඡාවක් නැත්නම් ගැටලුවක් මෙතන කොහොම වෙයිද? එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ නේද?
ඔය දැන් දර්ශනය පිරිසිදු වෙන්න අනිත් අයට ඒ ප්‍රශ්නේ නැහැටිත් පේනවා. අපිට ඒ ප්‍රශ්න ආපු හැටිත් පේනවා. ඒ ප්‍රශ්නේ මෙන්න මේ නිසානේ කියලාත් පේනවනේ. ඒකට ඒ ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ ලං වෙන්නේ නැහැ. හැබැයි ඒක ගැන කතා කරන්න පුළුවන්. කවුරු හරි අහනකොට ඒක අර විස්තර කරලා දීමේ හැකියාවක් තියෙනවා එතනනේ. එහෙමයි කියලා. අඩු ගානේ Tamanට හරි පේනවා කියා ගන්න බැරි වුණා. මෙන්න මෙහෙම මේ මුලාවක් ඉඳන්නේ ওই ප්‍රශ්නේ මතුවෙන්නේ. කියලා හරි ඒක පේනවා සමහරට වචනට දාන්න අපහසු වෙන්න පුළුවන් මේ අපහසු මොකද අහන කෙනාට ඒක තේරෙන්නේ නැති හින්දා එයාට තේරෙන්නේ නැනේ කියා ගන්න ඕන එතකොට ඒක කොහොමා අරගෙන අරගෙන ඉතින් විතර කරන්න උත්සාහ කරනවා අහන කෙනා ඒ දැක්මට එනකන් මේක කියා ගන්නත් දැ කියවිල්ලක් එක අහන කෙනා හැමතිස්සෙම එයා දන්න එකත් එක්ක ලෝකෙට ගලපන මේ මේ පෙන්නන්නෙම ওই ගලපන එකේ වැරද්ද ඒකයි ඒ ප්‍රඥාව අවදි වෙනකන් ඔච්චර කිව්වත් ඒක හරි අමාරුයි මේ කියන්නේ මොකද්ද කියලා දකින්න
ඒතකොට
එනවා තමයි
අනාත්ම ස්වභාවය කියන එකත් එතනනේ නේද දැන් අනාත්ම ස්වභාවයේ යථා භූත පරිදි දැක්කේ නැත්නම් එතකොට සාමාන්‍ය කෙනෙකුට මේ මැරෙනකොට හරි ලොකු ගැටලුවක් වෙනවනේ මේක නිත්‍ය වශයෙන් මේ දකින්නේ අනාත්ම ස්වභාවය නේද එතන
ඔව් මට හිතෙන්නේ දැන් අපිට සාමාන්‍ය කෙනාට අනාත්ම ස්වභාවය කිව්වට අනාත්ම ස්වභාවය කියන එක තේරුම් ගන්න බැහැ අනිත්‍ය දැක්මත් එක්ක තමයි අර අනාත්ම ස්වභාවය තේරුම් ගන්න. අනිත්‍ය බව දැක්කේ නැත්තම්. ඒකනේ දැන් මොකක් හරි ওই දර්ශනය ආවට පස්සේ එතනින් එහාට පැහැදිලි කරන්න අහන්නේ අනත්ත ලක්කන සූත්‍රය මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පස්සේනේ. පස්සේ කියන්නේ සෝවාන් වුණ පස් දෙනෙකුටනේ අනත්ත ලක්කන සූත්‍රය දේශනා කරන්න. දර්ශනේ තියෙනවනේ එතකොට. දැන් ඒගොල්ලන්ට ඇයි ආය අනාත්මයක් දේශනා කරන්නේ? ඒ දේශනා කිරීම බලන්න. රූපම් භික්ඛවේ අනාත්තා කියලා පටන් ගන්න. ඒ අනාත්මයි. ඊළඟට ඇයි එහෙම කියන්නේ කියන එක දැන් එයා මේ බලන කෙනාගේ මනස ගෙනියනවා එතෙන්. ඇස නිට්ටේද අනිත්‍යද කියලා අහනවානේ. එහෙමයි. ඒක අනිත්‍යයි කියලා අර උත්තරේ දෙන්නේ කවුද දැන් සෝවන්න ආයේනේ? දැක්ම. ඒකට ඒ අනිත්‍ය යථාභූත ස්වභාවය දැකලමනේ උත්තරේ දෙන්නේ.
එහෙමයි.
නන්දකෝවාද සූත්‍රෙත් කියන්නේ අපි මේක සම්මප්‍රඥාවෙන් දැකලමයි මේ උත්තරේ දෙන්නේ. ඊටත් වඩා වෙන්න ඕනනේ සෝවන්න ආයේ උත්තරේ දෙනකොට.
එහෙමයි.
අනිත්‍යද අනිත්‍යද කියනකොට අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා අහනවා. එතකොට ඔන්න යමක් කියන එකට ගේන දැන් ඇස කියන තනි එකෙන් ඊළඟට පොදුවි සියල්ල කියන එකට ගේනවනේ යමක් අනිත්‍ය නම් සැපද දුක අනේ එතකොට අර දුක්ඛේ ඥානය එක්ක එනවා නේද යමක් නම් ඉතින් දුකනේ ඒ ඒ යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම සහිත නම් කියලා තවත් වචනයක් දානවා ඊළඟට මොකක්ද අහන්නේ මේ 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 මගේ කියන සුදුසු මම කියන සුදුසුද ආත්මය කියන සුදුසුද සුදුසුද කතාවක් දැන් එන්නේ ආත්මයද කියලා අහනවා නෙමෙයි මගේද කියලා අහනවා නෙමෙයි මමද කියලා අහනවා සුදුසුද මම කතා කරන්න සුදුසු නැති බව දැක්ක කෙනාගෙන් තමයි සුදුසුද කියලා අහන්නේ ප්‍රශ්නෙම වැරද්ද දැක්කට පස්සේ ඔහොම කියන සුදුසුද? අර යමක ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ මෙරණයෙන් පස්සේ නැහැ කියන දෘෂ්ටි හිටි චීනසෝණ හොති පරමතම.
එහෙම.
රූපේ නිට්ටියද අනිත්‍යද? අනිත්‍ය. දුකයි මමගේ කියන සුදුසු නැහැ. එතකොට දැන් ඔය කියන රහතන් වහන්සේ පැනෙව්වේ රූපය නිසාද කියලා ඔන්න දැන්. දැන් අර අවබෝධ එක්කනේ හන්නේ. කර සුදුසුත් නෑ කිව්වට පස්සේ දැන් රූපේ නිසා රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්න පුළුවන්. යාටම ඒක දකින්වනේ. ඒක මෝඩකමනේ. නැත්තම් වේදනාව නිසා ද ඔය රහතන් වහන්සේ පැනෙයි. සංඥාව නිසා ද ඔය රහතන් වහන්සේ. සංකාරය නිසා ද ඔය රහතන් වහන්සේ. ඔහොම එනකොට දැන් මේ මේ එයාටම අවබෝධ වෙනව නේද? දැන් මොකද හිතන්නේ අර කලින් කියපු මතේ ගැන කියනකොට.
ඔව්.
එනවා ස්වාමීනි දහම දකින්න කලින් මම එහෙම දෘෂ්ටියක හිටියා. දැන් මේ දෘෂ්ටිය නැහැ. මේ ප්‍රකාශයේ වැරද්ද පේනවා. ඒක තව ටිකක් අහන්න තමයි දැන් ওই ප්‍රශ්නේ ආගෙන් කවුරු හරි ওই ප්‍රකාශ කළොත් දැන් කොහොමද උත්තර දෙන්නේ? දැන් උත්තර දෙන එකට ආයේ කියන්න වෙන්නේ එයාගෙන් අහන්න වෙනවා මේ රූපේ නිට්ටය ද අනිට්ටයද ඒ අවබෝධය දෙන්න. ඇතුළ අරක ඌද නෑද උත්තරේ නෙවෙයි.
අවබෝධය තුළින්ම තමයි ඒ මේ පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම තමන් දුනත් එහෙම ගැඹුරට යන්න පුළුවන් කියනකොට දැන් මේක කොයිතරම් සියුම්ද කොයිතරම් ගැඹුරුද කියන එක පැහැදිලි නේද ડોක්ටර් කියන්නේ බුදුරජාණන් වහන්සේ කොයි වගේ බුදු කෙනෙක් ඇයි පැහැදිලි කරන්න කියන එක මේ වගේ එකක්.
එතකොට බලන්න දැන් ප්‍රශ්නයක් අහනකොට එයාට උත්තරේ දෙන එකද කරන්න තියෙන්නේ එයාට අවබෝධ වෙන විදිහට කතා කරන එක. යාගේ ඥානය වැඩෙන විදිහටයි කතා කරන්න. එයා ඉන්න මානසිකත්වයටනේ අපිට කතා කරන්නේ. ඒ ඒක වෙනස් වීම තුල දැක්ම වෙනස් වෙනවා මිසක් මේකට උත්තරේ හරිද වැරදිද කතාවක් එයාට ගන්න විදිහක් නැහැ නේ. ඒ කියන්නේ අපි දැන් බල්ලට කොච්චර කියා දෙන්න ගියත් ඔතන වතුරේ බල්ලෙක් නැහැයි කියන එක එයාට ග්‍රහණය කරන්න ශක්තියක් නැහැ නේ. අපි කතා කරන්න ඕනේ එයා ඉන්න මානසිකත්වය අඳුරගෙන අන්නේ මානසිකත්වය වෙනස් කරන විදිහකටනේ කතාව යන්න ඕන. එයාට ප්‍රඥාව ආවට පස්සේ ආයතන බල්ලෙක් ඉන්නවද නැත්ද කතාවක් කියා දෙන්නත් ඕනේ. ඒ අවබෝධය එන විදිහටයි කතාව යන්නේ. කොට දැන් මේ ධර්මයේ තියෙන්නේ ප්‍රශ්නයක් අහුවහම ප්‍රශ්නෙට උත්තරේට වඩා අහන කෙනාගේ මානසිකත්වයටයි කතා කරන්නේ. ඒ කතාව යනකොට එයාගේ මානසිකත්වය වෙනස් වෙනකොට අර ප්‍රශ්නේ එයාට නිකම්ම ඒකෙන් අයින් වෙන දැක්ව ඇවිත් ඒ ප්‍රශ්නේ තියෙන වැරද්ද පේන ගතියට එනවා. කියන්නේ ලෝකෙට අහු වෙලා ලෝකෙට ගැළපීමක් නේ ඔය කලේ කියන එක හොඳට පේන්න ගන්න.
ඒකයි අපිට අවසාන ඉලක්කය අවබෝධයට තමයි පැහැදිලි වෙන්න ඕනේ.
ප්‍රඥාව වැඩෙන විදිහටයි කතා කරන්නේ. අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නද නැද්ද කියන එක අදාළ නැහැ.
එහෙමයි.
ප්‍රශ්නෙම වැරද්දක් තියනවා නම් ඒකට ඉතින් උත්තර දීමක් කතාවක් නැහැ නේ. නැති ප්‍රශ්නයකට කොහොමද උත්තරයක් දෙන්නේ නේ?
එහෙමයි.
ඒ අහන මානසිකත්වය වෙනස් වෙන්න තමයි දහමට අනුව එයා දකින විදිහට ඒ තැනට තමයි කතා කරන්නේ. මේ දකින විදිහ ගැන තව ටිකක් හොයන්න කියන පැත්තට තමයි ගේන්නේ. එයා දැඩි දෘෂ්ටියක ඉඳන් අර බල්ලෙක් ඉන්නවා කියන තැන ඉඳන් කතා කරන්නේ අපි කොහොම හරි ඒ දෘෂ්ටිය කැඩෙන විදිහට තමයි කතා කරන්නේ. ඒ ටික තමයි මේ ධහමේ තියෙන්නේ ඇත්තට මේ බුදු ධහමේ. අපි ලෝකයට අහු වෙලා ඉන්න එකේ වැරද්ද පෙන්නන එකමයි හැම දේශනාවෙම තියෙන්නේ. එක එක පැති වලින් ඉතින් පෙන්නලා දෙ.
එහෙමයි නේද? ඔබතුමා හැම වෙලාවෙම කියන එකක් නෙමෙයි මේ. විමසන්න කියන එක. ඒ කියන්නේ විමසීම කියන එක යමුරට මෙහෙම ස්වභාවයක් මිසක් නැත්තම් විමසීම නවතින්න පුළුවන් තැනක් නෙවෙයි දැන් අර. ඔබතුමා කිව්වා වගේ නේද විචිකිච්ඡාව නැත්තම් ගැටලු කියන ඒවා ඒ සියලු ගැටලු විසඳෙන්න ඕනේ. මොනම ආකාරයකින් හරි.
ඔව්. අපිට ඔහේ හරි ගැළපෙන්නේ නැති තැනක් තියෙනවා නේද? අපි ඒක ප්‍රශ්න කරනවා. කොහොමද මේක වෙන්නේ? ඔය කිව්වට මෙහෙම කොහොමද වෙන්නේ? කිය කියා ඉතින් ඒ තමන්ම ඒ ප්‍රශ්න කිරීම යන්නත් ඕනේ, දන්න කෙනෙක්ගෙන් අහන්නත් ඕනේ. මේ විමසීම දිගටම යන්න
ඕනේ. එහෙම.
ඔව්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අහන්න දේවල් තියෙනවද?
සර් පොඩි දෙයක් දැන් සර් කතා කරලා නවත්තපු තැන අර මහත්මයාත් එක්ක මට පොඩි ප්‍රශ්නයක් ආවා. සංයෝජනයක් විදිහට විචිකිච්ඡාව කැඩුනට නීවරණයක් විදිහට විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? එතන කොහොමද සර් ධර්මයෙන් විස්තර කරනවා නම් කරන්නේ ඒක?
ඔව් වෙන්න පුළුවන් කියන එකේ තමයි මං ඉන්නේ. මට ඒක සූත්‍ර වලින් දැන් එකපාරට ඉන්නේ නැහැ. මොකද සංයෝජනේ කැඩුනා කියලා සමාධිමත් හිතක ඉන්නවා කියලා එකක් නැහැ නේ. ඉහිය 100% පිහිටලා කියලා එකක නැහැ නේ.
ඔව් සර්.
සමාධිය නැහැ කියන්නේ මොකද්ද?
එහෙම කෙනෙකුට සර් කාම ඡන්දය ව්‍යාපාදේ තරහව ඒ වගේම වහ ගන්නවා. ඒක මට තේරෙනවා වෙන්න පුළුවන්. හැබැයි එතන මොකක්ද එතන කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්දත්ත කුච්ච කියන්නේ විසිරීම ඒ මට්ටම කියන්නේ ඒ වගේන් ආවරණය වෙනවා කියන එක හිතා ගන්න පුළුවන්. එතන ඇයිස විචිකිච්ඡා කියන එක මට ඒක තේරෙන්නේ නැහැ. තෙරුවන් සරණයි.
ඈ ඉතින් අපිට සමහර වෙලාවට දැන් මේක දැකලම තියනවා මේක වෙන්න බෑ කියලා. ඒ වුණාට ඒ වගේ පේනකොට දැන් ප්‍රශ්නයක්නේ. එහෙම වෙන්න බැරි වුණාට මේ වගේ දර්ශනය වෙනවනේ. දැන් ඔය කොච්චර කිව්වා එකයි නිතර නිතර අපි දැන් කායනුපස්සනාව කරන්න වෙලා තියෙන්නේ ඒකනේ. කොච්චර කය කියනවා. දකින්න වෙලාවට කියනවා ඔක හිතෙන් හදපු එකක් ඔතන තියෙන එකක් නේ පිටන්න බෑ අරකයි මේකයි කියනවනේ. පිටු පෙරලනකොට ආපු එකක් වගේ ඒ වුණාට ආයේ මේ ඇරින් සරේ කය තියනවා කියන එකනේ අපි ජීවත් වෙන්නේ. ඕ කොච්චර කිව්වත් ඊළඟට මදුරු එක්කනකොට අර එකක්වත් මතක නැහැ. ඒ දෙන්න බැහැදිනේ. ඉතින් ඒ සිහිනවන යෙදෙන්නේ නැහැ ඒක ලොකු ඒක භාවිතාවන්නේ ඒකනේ. දැන් දර්ශනේ තියෙන කෙනාට ඇයි කායනුපස්සනාව කරන්න කියන්නේ? නේද? අනුපස්සනා සතිපට්ඨානෙ තියෙන්නේ දන්න දකින්න කෙනාට. සම්මාදිට්ඨිය තියෙන කෙනාට. ඇයි එහෙම කායනුපස්සනාව කරන්න තියෙන්නේ? කයක් ලැබෙන නිසානේ. මේ විදිහට හතරටම දාලා බලන්න. මේ දැක්ම පිරිසිදු වුණා කියලා සම්මාදිට්ඨියාව කියලා එහෙම ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. ආශ්‍රව දුරු කරන්න පුළුවන් ඔය දන්න දක්. දැන් එයාට දැක්මාවට පස්සේ ආශ්‍රවයේ විදිහට දැකීමේ හැකියාව තියෙනවා. එච්චරයි වෙනස. ආශ්‍රව දුරු වුණා නෙවෙයි. ආශ්‍රව දුරු කරන්න නම් මෙන්න මේ දැක්ම දහම දන්න දකින්න කෙනෙක් වෙන්න ඕන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක වෙන්න ඕන. එයාගේ තමයි ආශ්‍රව දුරු වෙන්නේ. ඔය ආශ්‍රව කියන එක තමයි ඊට පස්සේ දුරු කරන්න තියෙන්නේ රහත් වෙනකන්. කාමච්ඡන්දේ කාමාශ්‍රවය කියන එක එහෙම අයින් වෙන්නේ නැහනේ. ලෝකේ ජීවත් වීම කියන එක එකපාරට එහෙම නැති වෙන්නේ නැහැ. ඒක අපි ඇත්ත දැනගත්තත් දැන් ඕකේ අර ඉස්සර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්ත උදාහරණයක් තියෙනවා. දැන් බිත්ති ඔරලෝසුව තියෙනවා කියමුකෝ. අපි ඔරලෝසුව දිහා බලබලා ඉතින් වෙලාව බලන්න පුරුදු වෙලා තියෙනවානේ. දැන් ඔන්න දැන් මේ මං ඉන්න තැනත් මේ ආරණ්‍යක ඉන්නේ. ඉතින් මේකේ ඔරලෝසුවක් තියෙනවා. එතකොට මං ඉතින් එළියට යන්න යනකොට ඔය ඔරලෝසුව පේනවා. ඉතින් මං වෙලාව බලනවා නිතරම ඕකෙන්. එතනින් යනකොට බැලෙනවා. හැබැයි මේක වැඩ කරන්නේ නැහැ. මේක නැවතිලා තියෙනවා. ඉතින් බලන හැමතිස්සෙම මතක් වෙනවා. දැන් මේක වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට අර බලන එක නවත්තලා නැහැ නේද? දන්නවා. බලනකොටම සිහි වෙනවා මේක වෙලාව බලලා වැඩක් නැහැ. මේක වැඩ කරන්නේ නැහැ. හරි. මේ ක්ලෝස් කරලා නැවතිලා තියෙනවා. නැන්ට ඉතින් විත්තිය හයි කරලා තියෙනවා. දැන් ඒක පේනකොටම දැන් වෙලාව බලන්න හිතෙනවා. වෙලාව බලන්න ඒ පැත්තමයි බලන්න. එහෙම ඒක වැඩ කරන්නේ නැහැ කියලා දැක්ම තිබුණට අර බලන ඒ ආශ්‍රවයේ ගෙවිලා නැහැ නේ. ඒක අපිට අර සිහිය පිහිට පිහිට සිහිය පිහිටන්න තියෙනවා නේ. සතිපට්ඨානේ පිහිටවන්න තියෙනවා. හැදෙන ගතිය නැවතිලා නැහැ නේ. ඒක ඒකේ සංස්කරණය වීම නැවතිලා නැහැ. අවිද්‍යාව දුරු වෙනකන් සකස් වෙනවා. විද්‍යාව දුරු වෙන්නේ කොයි වෙලාවෙද? රහත් වෙනවා. ඒවා ක්‍රමක්‍රමයෙන් අඩු වීම තියෙනවා. ඔක නිතරම ඒ යෙදෙනකොට සිදෙනවන පිහිටනකොට පිහිටනකොට ඔන්න ආමච්ඡන්ද ව්‍යාපාද ගෙවෙන මට්ටමකට එනවා. ඒක ක්‍රමක්‍රමයෙන් මේක වෙන්නේ. ඒ ඒ ඒ ඒක එක සැරේට වෙන්නේ අර අධික ප්‍රඥාව තියෙන අර ඒ වෙලාවෙම අහලා මගඵල ලබන රහත් වෙන එහෙම චරිත වලට වුණාට එහෙම හැමවටම වෙන්නේ නැහැ. දැන් අර සෝවන් වුණාට පස්සෙ හත් සැරයක් උපදින්න පුළුවන් කියන්නේ ඉතින් එච්චර ඒ ගෙවෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්. මේ දැක්මාව කියලා එක පාර්ට මේ රහත් වුණා ලෝකෙන් එතර වුණා කියලා එහෙම එන්නේ නැහනේ. ඒ ආශ්‍රය ගෙවන ඒක තමයි මාර්ග කෘත්‍ය සතර සතිපට්ඨාන. අපි ආර්ය අෂ්ටාංගේ මාර්ගය කියලා කියන්න තියෙන්නේ ඒක තමයි. මාර්ග කෘත්‍ය කියන එක. මේ දන්න දකින්න කෙනා දන්නවා දැන් සිහිය පිහිටනකොට වෙන්නේ මාර්ග කෘත්‍ය. ආයි කිසිම දෙයකට ලං වෙන්නේ අල්ලගන්නේ තව දැනුමක් ලැබෙන ඒ කතාවන් නෙමෙයි. ඊතර වෙන කෘත්‍ය. අපි ලෝකෙට අයිති එකන පුද්ගල පරියායයි දැන් අපි මේ කතා කරන්නේ දැන් මෙහෙම පුද්ගල පරියායත් එක්කනේ. මට මෙහෙම වෙනවා මට මෙහෙම වෙනවා මේකත් එක්ක මේ ලෝකෙ මෙහෙමයි. අර ඒ දහම කතා කරනවා ලෝකෙට අයිති පරියායකින්. හැබැයි මේ කතා කරන්නේ තාපහුව ඊතර වෙන දර්ශනය ඇති කර ගැනීම සඳහා. අට පරියායන් දෙක. අර මාර්ග කෘත්‍යයේදී කතාවක් කරන්න විදිහක් නැහැ. මොකක්වත් හිතන්නේ නැහැ. තර වෙන කෘත්‍ය එරුවන් සරම අපි මේ සාකච්ඡාවලදී පුළුවන් තරම් බලන්න ඕන අපේ අර සුඛය නිරවුල් කරගන්න සුදු කෙනෙක් වෙන්න නා අරුතේ අපිට හරියට ඇහිලාද? ඇහිලා නැත්නම් අපි ඒක අනහනුව මෙනෙහි කරාට අර දහම වෙන්නේ නැහැනේ මෙනෙහි කරන්නේ. ඉන්ද බුදු කෙනෙක් පෙන්වන අර්ථයම මේකද කියන එක තව තව තේරුම් ගන්න මේ සාකච්ඡා උදව් වෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක්ද පෙන්වන්නේ. ඒක හරියටම දැක්ම වුණත් තමයි ඒකට අනුගත වීම කියන්නේ මාර්ග කෘත්‍යයක් වෙනවා. ඒ සඳහා තමයි මේ සාකච්ඡා උදව් උපකාරී වෙන්නේ. පෙරවන් සරණයි.
ඩොක්ටර් විතරවන් සර්ණයි අර අපි කියනවානේ මේ සබ්බේ ධම්මා ඡන්දමූලිකා කියලා. එතකොට දැන් අපි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්නනවන් දැන් නන්දිය තමයි නැති කරන්න ඕන, එහෙම නැත්නම් ඡන්ද රාගය තමයි නැති කරන්න ඕන කියලා. එතකොට අපි මේ අපි දැන් ඇත්තටම දකිනකොට දැන් වතුරේ බල්ලෙක් කියන එක ඒ දර්ශනය ආවට පස්සේ දැන් අපි එතන තණ්හාව
ඡන්දේ නිසා ඒ දර්ශනය එන්නේ කියලා දකින්න පුළුවන්. ඒ හැඟීම. අනේකයි ඒ දහම එක්ක දැන් අපි ඒකට අනුගත වෙන්න හදන. ඡන්දේ නිසා කොහොමද ඕක වෙන්නේ? නේද? ප්‍රශ්න කරන්න ඕන. යමක් ලැබෙනවා නම් ඡන්දේ නිසා ඕක ලැබෙන්නේ කොහොමද? එහෙනම් ප්‍රකාශයක් තියෙනවනේ නේද? තණ්හාව නිසායි ආහාර, ආහාර නිසායි පුරුෂයා කියලා එන්නේ. තණ්හාව නිසා කොහොමද මේවා ලැබෙන්නේ? අපිට ප්‍රායෝගික ප්‍රශ්නයක් නේ. ආහිරේ මොකක් හරි තියෙනා නැත්නම් අපේ ශරීරේ තියෙන. ඔව් ඡන්දේ නිසා ලැබෙන්නේ කොහොමද? දැන් හොයන්න ඕනේ. එහෙම ඇහෙනවනේ බාහිරින්. නම්ද මූලිකා සබ්බේ ධම්මා කියලා. දැන් ඔන්න සත්‍ය හොයන කෙනාට නිකන් ඉන්න බෑ. කොහමද වෙන්නේ? මේ පුටුවක් කියන එක ඡන්දය නිසා ලැබෙන්නේ කොහොමද? ඔරලෝසුවක් කියන එක ඡන්දය නිසා ලැබෙන්නේ කොහොමද? ශරීරය කියන එක ඡන්දය නිසා ලැබෙනවා. යෙලු ධර්ම ඡන්දය නිසායි. ඒක වෙන්නේ. අපි හිතමු අනිත්‍ය ධර්ම විපරිණාම ධර්මය. විපරිණාම ධම්මා කියලානේ කියන්නේ. විපරිණාම බවත් ඡන්දේ නිසානේ ලැබෙන්න ඕනේ ධම්මා. ඒ ධම්මා ඡන්ද මූලික. විපරිණාම බව තියෙන ඡන්දේ නිසා. එහෙනම් කොයි නැකිනාට නිකන් ඉන්න බෑ. මේ එකටම තදා ඔබතුමා ඒ හොයනා වගේ හොයන්න ඕනේ. ඒක තමයි මේ විමසන්න කියන්නේ. නොයි විමසීම අවදි වෙනවා නම් ඕක තමයි ප්‍රඥාවට ආහාර. අපිට දහම ඇහෙනකොට ওই විමසීම එන්නේ නැත්නම් දහම ඇහිලත් නැහැ. විමසීම කොහොමද? කියන දේ ඇහිලා නැහැ. ප්‍රඥාවන්තයාට ඒක ඇහෙනකොට ප්‍රශ්න ගොඩක් එන්න ඕන. කොහොමද මෙහෙම වෙන්නේ? අපි ඒක අනිත් පැත්තම නේ අපිට තියෙන. නේද? බයි ඒ විමසීම දැන් ඡන්දේ නිසායි කියලා කියන්නේ ඇයි? නේද? අර මහා පුන්නමයේ පංච උපාදානස්කන්ධ කිං මූලික ඡන්ද මූලික නේද? ඇයි එහෙම කියන්නේ? එහෙම වෙන්නේ කොහොමද? ඔක ලොකු ප්‍රශ්නයක් නේ. තේරුම් ගන්න පුළුවන්ද එහෙම කියනකොට? හන්දනේ ඉතින් මට නම් ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන් ඒක එහෙනකොට. තේරුණා කියලා සද්ද නැතුව වණලා ඉන්න බෑ. අන්නේ ප්‍රශ්න මතු කිරීම එනවා නම් දහම ඇහෙනවා. ඒ කියන්නේ දහම බුදු කෙනෙක් වෙන්නලා දහම ඇහෙනවා. ප්‍රශ්න එනවා නම් ඒ කියන්නේ අපේ ප්‍රඥාව අවදි වෙන්නයි මේ දහම තියෙන්නේ. අපි දන්න එකත් අහවුරු කරන්න නම් නෙවෙයි. එකක් කතා කරලා ඔය කියන්නේ මොකයි යන්න මට වැටහුණා. එහෙනම් දහම ඇහිලා නැහැ. නතන් තමයි අපි මේ හන්දට පරිස්සම් වෙන්න ඕන තැන. පෙරවන් සරණයි.
එතන අර එකතු කිරීම නෙවෙයි නේද ડોક્ટર රවි? දැන් මම කාලයක් හිතන් හිටියේ මේ චන්දරාගයේ කියන්නේ ඡන්දේ කියන්නේ අර එකතු කිරීම කියලා, තුනක් එකතු කිරීම කියලා. ඒක නෙවෙයි නේ අතට.
ඒක නෙවෙයි. මාත් අතන තමයි හිටියේ. දැන් අපිට හිතෙන්නේ අර මේකට එක එක ඒවා එකතු කරලා දිගින් දිගට යන එකනේ ප්‍රශ්නේ කියලානේ. ඡන්ද මූලිකා කියනකොට එකතු කිරීමට කලින් මේ මූලික මට්ටමම ලැබෙන බවම හිතන බවම නෙමෙයි මේ දකින බවම ඇහෙන බවම බව බව කියන ස්වභාවය අර ඉස්සෙල්ලා කියනවා බව බව නේද බව තියෙන්නේ ඉතින් ඡන්දය නිසාම තමයි උපාදාන පත්‍ය බවෝනේ එතන ඇහෙන්නේ නේද බව අපිට හිතෙන්නේ අර ඒක වුණාට පස්සේ ඊට පස්සේ කතා ටිකයි මේ කියන්නේ කියලා. අනන ලොකු වැරද්දක් තියෙනවා ඔය අභිධර්ම. එහෙම පිට ඇහෙන්නේම අර දැන් චක්කු විඥානේ අහිංසකයි ඔක විපාක විඥානයක් විතරයි ඊට පස්සේ තමයි මේ කර්ම කරන්නේ වගේ ඒවා ඇහෙනවනේ. මේ මේ මූලික දහම මග ඇරෙනවා. චක්කු විඥානේ වරදක් නැහැ කියන්නේ මම ඇහි වරදක් නැහැ. ඇහි දැනගැනීම වරදක් නැහැ කියලා ඉවරයි. කොහොම කතා බුදු කෙනෙක් කියනවා. ඒ ආයතන හැම අපි මුලා කරනවා කිය කිය මෙච්චර කියනවා. ඈ පිරිසිඳ දකින්නේ චක්කු විඥානේ පිරිසිඳ දකින්න නේද? ඒකමයි සම්මාදිට්ඨිය. ඔච්චර තැන්වල කියනවා. අපි මේ ඕක පැත්තකට දාලා අර අපේ මතේ ගලපගන්න. අර දහම ඉගෙන ගන්න ගිහින් අර මොකද්ද ඕක ටිකක් ආරෝපණය කරන්නේ. ඕක තමයි මම දකින්නේ. අර ඡන්දසට නගන්න එපා කියලා කිව්වේ මේ භාෂාවකට පරිවර්තනය නෙමෙයි. මෙන්න මේ අපේ අදහස් දාලා බුදුදහම විකෘති කරන්න එක. බුද්ධ වචන වික්ඛවේ ඡන්දසං ආරෝපිතප්. ඒ ආරෝපණය කරන එක තමයි කරන්නේ. බුද්ධ වචනය කියලා තමන්ගේ අදහසක් කියන්නේ. ඕනෝක ඉක්මවා යන්න කොච්චර මේ දහම සිහියෙන් අහන්න ඕනද, විමසන්න ඕනද, සාකච්ඡා කරන්න ඕන. අපි අර දහම කියලා සාකච්ඡා කරන්නේ මොන බොරුවක්ද කියලා පේනවා මේ මේ ඒව දකිනකොට. බුදු දහම විකෘති කරවීමක් නේ කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන මෙච්චර පැහැදිලිව තියෙන ඊතර වෙන දහම අපි අර මොනවා හරි එකතු කර කර එන්න මේකයි ඔය කිව් විදිය කියන්නේ. මහා සියුම් දහමක් ඉතින් බුදුහාමුදුරුවම කියනවා නම් අර සලෝමෙන් අසලෝමයට විදින එක ලේසි, මේක දකින එක ඊට වඩා අමාරුයි කියනවා නම් කොහොමද සියුම් දහමක් වෙන්න ඕන? අපිට කොච්චර විමසන්න තියෙනවා. ඉතින් මේ මට්ටමින් අර කතා කරන්න පුළුවන් වෙන එකත් ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. සාමාන්‍ය ඔය දහම හොයනවයි කියන අය මේ මට්ටමට එන්නේ නැහැ. ඔබතුමා කිව්වා වගේ ওই චන්දමෝලිකා කියන තැන නෙමෙයි. ඒකෙන් ආවට පස්සේ ඒකෙන් අර එක එක ඒවා හදා හදා යන හැටි. ඔව් මං කියන්නේ අර වතුරේ බල්ල හැදුවට පස්සේ ඌ ලස්සන බල්ලෙක්ද, සිල්වත් බල්ලෙක්ද, බාඩගිනීද ඌට. ඕක සතර මහා ධාතුන් ඔය ඇති වෙන නැති වෙන එක. අර දන දහම් කරුණු ටික ගලපනවා මේ බල්ල. ඔක තමයි අපි ගොඩක් වෙලාවට කරලා තියෙන්නේ දහම හොයනවා. ලෝක දකින්න පුළුවන් නම් ලොකු දෙයක්. තමයි මේ ප්‍රඥාව අවදි වෙනවා කියන්නේ. පෙරවන් සරණයි.
එතන තව ටිකක් විස්තර කරන්න ડોક્ટર රවි, දැන් අපිට අපිට හම්බ වෙන දැන් ශරීරයක් හම්බ වෙන්නේ ඡන්දයෙන් කියලා කියන එක අපි තව ටිකක් ගැඹුරට දකින විදියක් පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් එතනදී අපි ශරීරයක් හම්බ වෙන්නේ මේ ස්පර්ශය නොදන්නකම නිසා කියන අර තුනක් එකතු කරනවා කියන එක තමයි ආපහු යන්නේ. එතන තව ටිකක් ගැඹුරටද.
ඔව් ඒ අනේ එතනත් දැන් අපි ස්පර්ශය නොදන්න නිසා ශරීරයක් හම්බ වෙනවා. දැන් ඔය අපේ දැක්මත් අර අහලා තියෙන එකට ගලපනවා. දැනුමට ගලපනවා.
දැනුම
ඔව් අනේ ඒක ඉක්මවා යනවා. මේ මේක මම බලන්න ඕන. මේ මේ මොහොතේ මං වාඩිලා ඉන්නවා. ශරීරේ වාඩිලා තියෙනවා. ඔක අපිට ප්‍රායෝගිකයි. ඒක අපි කෙසේද මේ කියා උඩු යටිකුරු කර කර බලනවා. අපිට මේ වාඩිලා ඉන්න ශරීරයක් මැවුණා කියන එකත් අපිට දකින්න පුළුවන්. ඇයි මැවුණ? ස්පර්ශ ටික හින්දා. මේ කායික ස්පර්ශ ටික නිසානේ මේ ඉරියව්වේ ශරීරේ තියෙනවා කියන්නේ. දැන් ඔය ස්පර්ශ ටික මේ මොහොතේ දැනුන්නේ නැත්නම් අපිට ඔය විදිහට ශරීරයක් හැදෙන්නේ නැහෙනි. නේද? දැනීම් ටික එක්කමයි ඔහොම කතාවක් කරන්න පුළුවන්. දැනීම් ටිකෙන් තොරව එම ශරීරයක කතාවකට යන්න බෑ. ඒ තමයි මම නිකන් දාන්නේ. අර පිටු පෙරලනවා නම් තමයි ශරීරය විදිනවා පේන්නේ. පිටු පෙරලනවා නම් තමයි ශරීරයක් වාඩිලා ඉන්නවා පේන්නේ. ඒක ගන්න පුළුවන්ද? දැනීම් එකයි මෙහෙම ශරීරයක් මතුවෙලා එන්නේ. එතකොට කියන ශරීරයක්ද මතුවීමක්ද උපණයක්ද? අර උපණ අර්ථේ ටික ටික එයි. ඒක උපණ ක්‍රියාවක් නේ. මේ තියෙන ශරීරයක් පෙන්වන්න පුළුවන්ද? මේ ශරීරය උපණයක්. ඒ අර මතුවෙන ගතියන්නේ නේද? ඒ මතුවෙන ගතිය අර මූලික හේතුවෙන් වෙන් කරලා කතා කරන්න බෑනේ. දැනීමෙන් තොරව ශරීරයක් කියනවා කියන තැනට යන්න පුළුවන්. අර ඔයගේ ටික ටික විමසනකොට පේන්නේ ඡන්දය නිසයි අපි ඒකේ බැසගෙන තියෙන්නේ. ශරීරය කියන එක බාර අරන් තියෙන්නේ ඡන්දය නිසයි. ඒක අපිට පේන්නේ නැහැ. දැන් ඔන්න අතන අර ඔබතුමා ඉස්සෙල්ලා අහපු එකට දැන් ඡන්දය නැත්තම් තණ්හාව කියන එක අපිට ඒක නැති කරන්න විදිහක් නැහැ. මොකද ඒක පේන්නේ නැති. ඒක ගැන අදහස ගන්න පුළුවන් රූපයක් හම්බ වීම තුළ, වේදනාවක් හම්බ වීම තුළ, සංඥාවක් හම්බ වීම තුළ. අන්න අර නුවණට ඇහුණ දහමත් එක්ක අපිට පේනවා. එහෙනම් ඡන්දේ යෙදිලා තියෙනවා. ඒක කොහොමද ඒක වෙන්නේ කියලා අන්න විමසීමක් යනකොට අර ඒ රූපේ ඉක්මවා යනකොට තමයි මේ ඡන්දේ නිසානේ. අපි දැන් බල්ලගේ ප්‍රමාණය, දැන් බල්ලගේ මවුනකම නිසානේ, බල්ලගේ කැමැත්ත නිසානේ, බල්ලෙක් බාර අරගෙන පුරණ එක ගත්තොත් ඌට තරහ ගිහින් කැමැත්ත නෙමෙයි. එහම අර කැමැත්තෙන් බල්ලෙක් ඉන්නවා කියලා කතාව බාර අරගෙන. ඡන්දේ මුල් වෙලානේ. ඔතන මං තව පැත්තකින් පෙන්නුවොත් අපිට අර සමහර වෙලාවට ඇහෙන බලන නිසයි පේන්නේ. අහන නිසයි ඇහෙන්නේ කියන කතාව. ඔක හරි ගැඹුරුයි. ඔච්චර කොහොම කිව්වත් නෑනේ. සද්දේ තියෙන හින්දානේ ඇහෙන්නේ කියන පැත්තෙන්නේ අපිට යන. ඈ මේ අහන නිසයි සද්ද. හරි සෙයුම් තැන. කියන්නේ කන් ඇහෙන්නේ නැති කෙනෙකුට සද්ද කතාවක් කියදෙනවද? සද්දයක් තියෙනවා හෝ නැහැ හෝ කතාව අදාළ දෙයක්. ඇහෙන නිසයි නේද සද්දේ? බලන නිසා නේද පෙනුන දේවල් ගැන, පෙනුන දේ හරි දැක්ක ඇහැ හරි ගැන කතාවක් තියෙන්නේ? දැකීම නිසා. දැකීමෙන් තොරව එතෙන්ට යන්න බැහැනේ. එහෙනම් මොකද්ද දැකීම කියන්නේ? මොකද්ද ඇසීම කියන්නේ? මොකද්ද මේ දැනීම කියන්නේ? ඒකත් පේනවා ඡන්දය නිසාමයි කියන්නේ. දැනෙනවා කියන එකට අර්ථයක් තියෙනවද? කයකුත් නැත්නම් හැපෙන්න දෙයක්වත් නැත්නම් දැනෙන්න පුළුවන්. එහෙමත් බැහැ නේද? මේ කය කියන එක පණවන්නේ දැනීම නිසාද? බලන්න මෙතන මොකද්ද වෙන්න බැරි කතාවක් තියෙනා නේද? ඒ වුණාට වෙනවා. ඔක ඔක එක හැපි හැපි විමසන්නවා. ප්‍රායෝගික ගැත්තේ නර වචන පස්සේ නිසයි මේක කියලා ඒ ගැළපීම නෙමෙයි. ඒක අපේ දැනුම. මේ ශරීරයක් තියෙනවා මේ ඉන්නේ වාඩි. කොහොමද ඒක වෙන්නේ? ඒකත් එක්ක කයෙහි තමයි අපි කායනුපස්සනාව තියෙන්නේ. ආයේ කායනුපස්සනාව හරියට වුණත් ඒ ඇසුරු වුණ කය ඇසුරු වෙන්න බෑ. අනිසිතෝච විහෙරති වෙන්නවා. අපි ඉන්නේ නිසිතව. ඇසුරු වෙමි. දැක්කොත් අනිසිතෝච විහෙරති. ඒ සඳහා ඒ විමසීම කරන්න. පෙරවන් සරණ.
එතන ડોક્ટર රවි දැන් තියෙන එක අනිත් පැත්තට දැන් කය හම්බ වෙන එක මෙහෙමයි හම්බ වෙන්නේ කියලා දකින්න එකත් අපිට අම්මට්ටමට කරන්න පුළුවන් කියලා අපි නිකන් උපකල්පනය කරවත් නැවතත් මේක අර
ඒ පැත්තෙන් තමයි කරන්න පුළුවන්. හැබැයි ඒකම නෙමෙයි, ඒක උදව් වෙනවා අතෙන්ට යන. අය සකස් වෙන්නේ මෙහෙමයි කියලානේ අපිට බලන්න තියෙන්නේ. ඒ හොයාගෙන යනකොට අර පිටු පෙරලන කොටයි ඔහම කයක් ලැබෙන්නේ කියලා ඔයලා ඉරි හම්බ වෙනවනේ. දැන් එතකොට කය සකස් වුනේ මෙහෙමයි කියලාද පිටු පෙරලන නිසායි කය? හැර අනිත් පැත්තට හැරෙනව නේද හොයන විදිහ? හොයන්න පටන් ගත්තට සකස් වෙන හැටි යනකොට දැන් අර කය කියන එක ඉක්මවාන දැක්මකට එනවා. ඊට පස්සේ කයක් තියෙන හින්දා හැදුනේ කොහොමද කතාව නිමෙන් යන්නේ. මේ නොදන්න කමටනේ කයක් ලැබුණේ. කියන පැත්තට අර උඩු යටිකුරු වෙනවා. අනේ ඔතන තව ටිකක් හෙව්වත් ඔබතුමාට දකින්න පුළුවන් ඒ ඡන්දේ නිසානේ මේ කතා ටික. ඡන්දේ නිසයි ආයතනවල මූලික මට්ටමත් ඡන්දේ නිසා මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන්නේ ඡන්දේ නිසා කියලා. ඒක ඉතින් ඒ දැක්මකටයි.
ඔකෙන් අර මට තාම තේරෙන්නේ නැහැ ડોક્ટર රවි, එතන අර දේවල් වලට තියෙන ඡන්දය ම ඡන්දේ නෙවෙයි ඒක ඒක නෙවෙයි කියලා ගන්න බෑ නේද? ඒක නෙවෙයි කියලා ගන්න බෑ නේ. ඒක නැතුව මේක කරන්නත් බෑ.
ඒක හරි. නෑ ඒක නෙවෙයි කියන්නත් බෑ. දේවල් තියනකම් ඡන්දය යෙදෙනවමයි. හරි. ඒක ඕකේ. අර අපේ දැන් ඔය දර්ශනේ ඉන්නේ දැන් පඨවිය කියන නිසානේ පඨවිය ගැන කතාවක් එන්නේ. පඨවියනේ අපි උපාදාන කරගන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ උපාදින්න. පඨවිය කියන්නේ උපාදානයෙන් හටගන්න. අපිට පේන්නේ තද ගතියෙන් තමයි අපිට විනසීම පටන් ගන්න වෙන්නේ. තද ගතිය මෙහෙම. හැබැයි තද ගතිය ඡන්දේ නිසයි තද ගතිය කියන දැනට ආවෝ. මම උපාදින්නම් කියන වචනේ දැම්මේ ඇයි කියලා පෙයි. ඒතර පටවින් පටවිතෝ මඤ්ඤති. කතාව. පුතඥයාට ඒක මඤ්ඤනා මේ මඤ්ඤනාව කියලා දන්නේ නැහැ. මඤ්ඤනාවේ ඉන්නේ. සේකභාවයට ඒක මඤ්ඤනාවක් කියලා දකින්නවා. ඒ සේකභාවය කියන්නේ දැන් පටවිය ලැබෙන්නේ නැහැ කියන එක නෙවෙයි නේ. පටවිය තියන හැබැයි මඤ්ඤනාව. එදක්ම ඥාන දර්ශනෙත් යා නේද මේ මඤ්ඤණාවෙන් ගැලවෙන්න යම් වැඩ පිළිවෙලක් වෙනවා නම් එය සිද්ධ වෙන්නේ යාට එදක්ම නැති කෙනාට එහෙම පිළිවෙලක් වෙන්නේ නැහැ. අටවිය ඉක්මවාන කතාවක් පැත්තකටවත් එන්නේ විදිහක් නැහැ නේ දැක්ම නැත්තම්. ඒ දැක්ම අපිට බුදු කෙනෙක්ගේ දහමෙන් විතරයි ඇහෙන්නේ. වෙන ඇහෙන්න විදිහක් නැහැ. ඡන්ද මූලිකා සබ්බේ ධම්මා කියන එක බුදු කෙනෙක්ගෙන් ඇහෙනවා මිසක් වෙන ඇහෙන්න විදිහක් නැහැ. මොකද ලෝකේ කාටවත් හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඡන්දේ නිසා කොහොමද? ධම්මාවේ. ඒ ධම්ම තිබුණත් නේ අපි ඇලෙන්නේ කියලා පැත්තනේ ලෝකයාට හිතෙන්නේ. බුදුහාමුදුර වෙන ඡන්ද මූලිකා. ඒ කොහොම සියුම් ධමයක්ද නේද?
සංස්කරණය කරවන්නේ ඡන්දෙහිඳ නේද? ඔහොම බලාගෙන ඇතුළට ඩීප් වෙනකොට කරවන්න හදන්නේ සංස්කරණය පටන් ගන්නවා. සංස්කරණය කරවන්නේ මේ ඡන්දේ. ඡන්දේ තමයි උදව් වෙන්නේ සංස්කරණය.
මේ ගොඩාක් හොයන අයට තව සියුම් ධර්මතාවයක් ඕක. දැන් අපි ඔනේ දැන් මේක අනිත්‍යයි කියලා දකින්න ඕනනේ.
ඒකත් ඡන්දයෙන් තමයි
එන්නේ. ඒක කරන්නේ කවුද? ආයි මමනේ ඒ ඒකමනේ ආයි සක්කාය කියන. සතිය බව කියන. නේද?
ඔව්.
ඒ සතිය බව දකින්න කොච්චර සියුම් දැක්මක් ඕනද? නෑ එතකොට පේනවා අසලෝමෙන් අසලෝමෙන්ට විදිනේ කරන් ලේසි මිට වඩා
කියලා. මේ අපි මේ කතා කරන මේ ලෙවල් එකත් සෑහෙන සියුම් ඇත්තටම.
ඔව් අප් සියුම් මේ එතකොට අනේ තෙන්දි තමයි මේ අර උත්සාහ කරනවා කියන එකේ ගැඹුර
පෙන්නේ.
මේ දැක්ම තුල මොනවටද උත්සාහ කරන්නේ? දැන් නැති කරන්න නම් දෙයක් තියෙන්නේ නැහැ. වතුරේ බල්ලව නැති කරන්නේ කොහොමද? ඒක උත්සාහ කරලා වැඩක් තියෙනවා. ඒක ඥාන දර්ශනයක් නේ. අපි හදන්නේ නැහැ. බල්ලව නැති කරන්න කොහොමද? අපේ ඉනකන් තමයි ප්‍රශ්නේ. ඒ කතාව නෙමෙයි මේ. ඒ ඡන්ද මූලිකා සබ්බේ ධම්මා කියන එක හිතා ගන්නවත් බැරි තරම් ගැඹුරුයි ඒක. අය එතකොට අපිට බුදු කෙනෙක් ශාස්ත්‍රෝන් වහන්සේ කියන ඒ ගෞරවයේ ඉන්නේ. ඈ බුදු කෙනෙකුට ඇරෙන්න මේවත් යන්නවත් පුළුවන්. ඉතිල්ල කොහොමද? අපිට ඇහිලත් හිතා ගන්න බැරුව අපි ඉන්නවා. කොහොම කිව්වද මේවානේ? තෙරුවන් සරණ. දැන් පේනව නේද ඔහම බලනකොට අපි මේ දහම දන්නවා කියලා මොනවද කතා කරලා තියෙන්නේ? ඒක දකින්න දකින්න කතා කරන එකේ මෝඩ කමමනේ පේන්නේ. අපි දන්නවා කියලා කොහොම කියන්නද මේ දහම තව කෙනෙකුට?
ડોક્ટર අවිය අර විපරිණාමය ගැන කතා කරනකොට දැන් විපරිණාමය වෙන්න නම් දෙයක් අපිට හම්බ වෙලා තියෙන්නේ පෑයන් එතන තව පොඩ්ඩක් අර බුදු කෙනෙක් වෙන්න විපරිණාමය අපි කොහොමද දකින්නේ කියන එක ප්‍රොඩක්ට් පැහැදිලි කරා.
අන්න හරි අපිට දැන් විපරිණාමය ගැලපෙන්නෙම දෙයක් තියෙන්නේ පෑයි විපරිණාම වෙන්න නේද? දෙයක් නැත්තම් කො විපරිණාමයක කතාවක් එන්නේ කොහොමද? හැබැයි බලන්න බුදුහාමුදුරුවෝ විපරිණාම වචනේ දාන්නේ කොතෙන්ටද? යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් ඕක දැක්ක මනසටනේ දැන් විපරිණාම කතාව දාන්නේ නේ. විපරිණාම දැන් අපි හොයන්නේ විපරිණාමේ. හැබැයි ඔය කතා කරන්නේ විපරිණාම ධම්ම නම්. විපරිණාම ධම්ම ධම්ම කියන එකට මුල් තැන දෙන්න විපරිණාම කියන අදහස අපේ අදහස ගලපන්නේ. විපරිණාම ධර්මයක්. විපරිණාම කියන ධර්මතාවයක්. දෙයකට කතාවක් නෙවෙයි. විපරිණාම ධම්මං කියන කර. සබ්බේ ධම්මා කියනවා වගේ තමයි. ධම්මං. අපිට ඔක හිතන්න බෑ. ඉතින් දෙයක් දාන්න නැතුව කොහොමද විපරිණාමයක් කතා කරන්නේ? ඔය වගේම සියුම් තැනක් කර ඉත්තභාව අඤ්ඤතාභාව කියලා එහෙම කියන. ඉත්තභාවයත් එක්කමයි අඤ්ඤතාභාව. මොකද සතෝතං හෝති අඤ්ඤතා කියන්නේ මොකද්ද? යේන යේනෙහි මඤ්ඤති. මඤ්ඤණාවක් එක්කණාව කියන්නේ මඤ්ඤතා භාවයක්. ඒක අර ඒක දැක්මත් එක්ක එන එකක් නේද? මේ මේ දේ තියෙනවා ඕක නෙමෙයි වෙන ස්වභාවයක්. ඔහොම කලපන්න බෑ මේක. එනවා කියන්නේ මඤ්ඤතා භාවය. යේන යේනෙහි මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. ඔය ඔන්න ඔකත් එක්ක තමයි විපරිණාම කියන එකේ ගැඹුර. ඔය හරි තියෙනවා විපරිණාම කියන්නේ උදයව්වේ ඥානය වගේ කියලා. ඒ දැක්මත් එක්කයි ඒක කතා කරන්න තියෙන්නේ. අපේ අදහසකට අර දෙයකට ගලපලා කියන මේ වෙනස් වීමක් ඇතිවීම නැතිවීම වෙන ස්වභාවයකට පත්වීමක්. අපි දන්න විපරිණාමේදී අවස්ථා දෙකක් තියෙන්න ඕනේ නේ කම්පයා කරන්න. මේ විදිය නෙමෙයි වෙන විදිය.
අනිත් එක මේ මුස්ලිම් දොස්තරලාට ක්‍රිස්තියානි දොස්තරලාට විපරිණාමය නම් තේරෙන්නේ ඒක නම් විපරිණාමය නේ.
ඒකට හරි. විද්‍යාඥයන්ට ඔක තේරෙනව නේ. නිව්ටන්ලා නීල් බෝලා අයින්ස්ටයින්ලා වල කොච්චර විපරිණාමයක් දැක්කද එහෙම. මේ සෝවන් වෙන්න බැරි වුණා නේ. ඒ බුදුහාමුදුරුවෝ පෙන්නන විපරිණාම දැන් අපේ විපරිණාමේ ලෝකෙට ආйти අර්ථයේ ඉක්මවා යන්න අර මිරිඟු ජලයේ පීනනවා කියලා වගේ කියලා කියන්නේ. ඒ වචනවල තේරුමට ගලපුවොත් කවදාවත් අහු වෙන්නේ නැහැ මේ. දාන්න ටික ඉක්මවා යන දර්ශනයක් මේ කියන්නේ. ඊතරවි. ඊතරවිම බලන්න ඒක අනිත්‍ය දුක්ඛ දැක්ක කෙනාටනේ විපරිණාම ධම්ම කතාව කියන්නේ. එකමයි මේ පැත්තකින් ඇවිල්ලා විපරිණාමයට ගලපන්න බෑ මේ. අනිත්‍ය දර්ශනෙත් එක්ක. ඊතර වීමත් එක්ක. ඔන ඔතෙන්දී තමයි අර අඤ්ඤතා. ඒ කියන්නේ දැන් අර හොඳට බලන්න සතිපට්ඨානය කරද්දී සමුදය බලනවා, වය බලනවා, සමුදය වය බලනවා. අඤ්ඤතාභාවි හිතස් අඤ්ඤතං එකක් බලන්නේ. එහෙම බලන්න කියලා නෑ. විපරිණාමය බලනවා නෙමෙයි මේ දැක්ම තුල විපරිණාමය අවබෝධ වෙනවා. අඤ්ඤතාභාවය අවබෝධ වෙනවා. මේ ලෝකයා ඉන්න මෝඩකම දකින්න. කියන්නේ ආම රූපේ බැසගෙන අනත්ත්‍යනි අත්තමානින් අස්ස ලෝකන් සදේ බලව මේ ලෝකයා දෙවි මිනිස් ප්‍රජාව දේශ බලව මොකද්ද? අනත්ත්‍යනි අත්තමානින් කියලා ස්වභාවයක් හදාගෙන මොන මොඩකමක්ද මේ? අස්සලෝකං සදේව. එයායි අර උපහාසකටනේ කියන්නේ ඒ වගේ කතාවක. ඒක තේරෙන්න කොච්චර දැක්මකට එන්න ඕනදනේ. මේ අපි ගැන කියන්නේ අස්සලෝකං සදේව. අපි ඒකේ ඉඳගෙන කතා කරාට මේ දහම තේරෙන්නේ නැහැ. මම කොහොම ගලප ගන්නද? කොහොම ගලපන්න බෑ. පැත්තක ඉඳන් අරකට අනුගත වෙනවා ඇරෙන්න වෙන විදිහක් නැහැ කියන්නේ මොකක්ද? අපිට තේරෙන්නේ නැහැ අනුගත වෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ අපි කරන්නේම ආයේ අපේ අදහසකට ගලපලා අනුගත වෙනවා කියන්න හදනවනේ. කිසිම අදහසකට ගලපන්න බෑ මේ දහම. ඊතර වීම කියන්නේ. අතාවක් තියනා නම් ඒකේ මෝඩකම විතරයි තියෙන්නේ. අඥාවේ විපාකේ විවහාරය කියන. අඥාවක් කියන්නේ තේ දෙමිල්ව නම් මොනව කතා කරන්නේ? නදන්න කමමයි තේන්නේ දහමට අර්ථ දෙන්න යන. මොකද මේ ඊතර වෙන දහම. ඊතර වෙයිම පුළුගැන් වෙන්නේ නැත්නම් එතන තියෙන කාගේ හරි අදහස් ටිකක් විතරයි බුදුහාමුදුරුවෝ පෙන්නන අර්ථය මත ඊට. එතන අර ඒ විපරිණාමය කියලා අපේ තියෙන අදහස නෙමෙයි, ඊට වඩා මහා ගැඹුරුයි මේ. ඒ කියන්නේ සේක දර්ශනයට එන කතාවක් ඔය තියෙන. තව විදියට කිව්වොත්. පෙරුවන් සරණ.
එතන අර උත්පාදෝ උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති චිත්තස්ස අඤ්ඤතත්ත කියන තැනත් ඔතනමයි නේ අපිට තේරෙන මේ තිතියක් නෙවෙයි එතන කතා කරන්නේ නේ. එහෙම නේද?
නෑ, උපාද තිති භංග කතාවක් නෙවෙයි. එහෙම නෑ. ඉතින් ඒක මැදට දාන්න, තිතිය මැදට දාන්න එපේ. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති කියන්නේ නේද? උපාදෝ පඤ්ඤායති ත්‍රිතසඤ්ඤතම් පඤ්ඤායති ඊට පස්සේනේ වායෝ පඤ්ඤායති එක එන්න ඕන. එහෙම නෙවෙයි කියලා තියෙන්නේ. පාදේ ප්‍රඥාවට අහු වෙනවා. වාය ප්‍රඥාවට අහු වෙනවා. දැන් තිතියක කතාවකට යන්න බෑ. මේ බලන්න කර සමුදේ බලනවා, වාය බලනවා, සමුදේ බලනවා. කොටි තිය කාඤ්ඤ තත්ත්වයක් බලනවා. අදාළ නැහැ. ඉතිය ලෝකෙට අයිති එක ඉක්මවා ගිහිල්ලා ඉවර. දැන් අපිට අර මේක වෙනස් වෙනවා නැති වෙනවා නැති වෙනවා ඔය කතාව උතෙන් කොහොම දාන්නේද? ඉතින් මේ ලං වෙන්න බැරි නම් මේක කියලා ලං වෙන්න බැරි. අර ඔය ඉතින් මේ අර වතුරේ බල්ලා කියන එක තමයි මට ඒ උපමාව කොච්චර ගැඹුරුද කියන එක මේ මේ සාමාන්‍ය අර්ථෙන් අල්ලන්න බෑ. ඒක මට පේනවා මේ ඕන ධර්මතාවයක් පැහැදිලි කරන්න පුළුවන්. අපට නිකන් අදහසක් ගන්න පුළුවන්. වතුරේ බල්ලෙක් නේ. දැන් ඉතින් මොන කතාවක්? කතා කළොත් මෝඩකම විතරද? يعني මඤ්ඤණාවක් කියන අදහස විතරයි. ඒකයි ඇයි තියක් පිටසන්‍යත සංගතාවකට එනවා නම් නොදන්න කමම නේ පෙන්නේ. පෙරවන් සරණ.
අර මේ ડોક્ટર රවි මේ දැන් අර අජත්ත බහිත්ත බෙදීම අපි කතා කර අජත්තය බහිත්තය මෙතන බෙදා ගන්නවා කියන එක. එතකොට අර අජත්ත බහිත්ත එකට බලනවා කියන එක අජත්ත බහිත්තාවා කාය කියන ඒක කොහොමද අපි
අජත්ත හරි අජත්ත හරි බහිද්ද හරි එකට අර්ථයක් දෙන්න පුළුවන්ද යමක් නැතුව? දැන් ඔන්න යමකට ලං වෙන්න බැරි ඒක තමයි අනිත්‍ය දර්ශනයට එනකොට. අජත්ත බහිද්ද කියන්නේ පනවා ගැනීම විතරයි. අපමට කියන්නේ ඒවත් වතුරේ බල්ලෝ. අජත්ත මේකයි බහිත්ත මේකයි කතාවකට නෙමෙයි. ඒ සකස් වෙන්නේ නදන්න කමත් එක්ක. කතාව එන්නේ නදන්න කමත් එක්ක. ඒවට පැවැත් ඒවා පැවැත්ම කියන්නේ ඒකට අර පිහිටීමක් අජ්ජත්ය කියන්නේ මෙහෙමයි කියලා පිහිටීමක් දෙන බවමයි සත්ත්වභාවය කියන්නේ. ආසවා උපාදානීය කියන්නේ. ඈ? තමයි ඒ සක්කාය බව. පංච උපාදාන. අපිට ඒක 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 කතා කරන්න පුළුවන් අජ්ජත්ත කියනකොට අපිට සටහනක් තියෙනවා බහිත්ත කියනකොට සටහනක් තියෙනවා ආත්මක් තියෙනවා නිත්‍ය සංඥාවක් තියෙනවා ඉතින් ඒ නිත්‍ය සංඥාවෙන්ද ඕක ඇති වෙනව නැති වෙනව හරි මොකක් හරි ධාර්ණ යනවා එහෙම නේ අර අර ඔබතුමා ඉස්සෙල්ලා කිව්වා වගේ මූලික මට්ටමමයි ඡන්දේ එකමයි ඔය කතාව ඡන්ද මූලිකා සබ්බේදම් ඒ හට ගැනීම පැවැත්ම දීමම ඒක තමයි සත්ත්වභාවය සස්වා උපාදානයි
එතන දෙක එකට බලනවා කියන එක ඒක තාම තේරුමක් නැහැ ડોක්ටර්
අපිට දැන් දෙක වෙන වෙනම බලන්න පුළුවන් නේ ඒක තේරුමක් තියෙනවනේ
ඒකත් අපි දැන් දාකල් දාගත්ත නිසා නේ ඒ කියන්නේ දැන් නිත්‍ය කරගෙන
අන්න එතෙන්ට එන්න. ඒක මේක වෙනම බලන්න පුළුවන් ඒක නිත්‍ය වුණ හින්දානේ. දෙයක් වුණ හින්දානේ. ඒක ඒකෙන්ම දකිනකොට ඒකම ඉක්මවා යනකොට දැන් දෙක එකට කතාවක් යයිද මං අර ඉස්සෙල්ලා කෙනාට කිවි. ඇසෙන් දැකලා හිතෙන් හිතනවා කතාවකට එන්න පුළුවන්. ඇසවත් පිහිටන්න. අපි දෙක වෙනම කිව්වත් දෙක එකට කිව්වත් යමක් බවට අහු වෙලා තමයි ওই කතාව තියෙන්නේ. නානත්වේ හරි ඒකත්වේ හරි දේතාව හරි ඒකත්වේ හරි කතාව තියෙන්නේ යමක් පිළිගැනීම තුල. එකක්ද දෙකක්ද කතාව එදී. ඒක නමේ සිද්ධියේ සම්පූර්ණ හට ගැනීම දකින්නකොට ওই කතාවම ඉක්මවනවා. දෙකක් කියන්නේවත් එකක් කියන්නේවත් කතාව ඉක්මවා යන දර්ශනයකට මේ ඉන්නේ. ඒ අර සමුදයේම වය. සමුදය විය නොහැක්ක. සමුදය උන දේ නෙමෙයි මේ කතා කරන්නේ. සමුදය කියන ක්‍රියාව අර බල්ලා සකස් වෙනවා කියන ක්‍රියාව. සකස් වෙනවා කියන ක්‍රියාව. මේකත් ඉතින් නදන්න කම එක්ක. එන ඵලය ඉක්මවා යනවා දැන් නะ මොකක් ගැනද අජ්ජත්ත කියන දේ ඉක්මවා යනවා දැන් අජ්ජත්ත කියන දේ ඉක්මවා ගෙහින් අජ්ජත්ත කියන ඒ ක්‍රියාවට සකස් වීමට එනවා ඒ සකස් වීමේ සමුදයේ වය සකස් වීම වෙනව හැ අපි ගොඩක් කලකට යන්නේ සමුදයේ උන දේ නැති වෙනවා සමුදය වය සමුදයේ වය සකස් වීම සංස්කරණේ නේද ඒක අවිද්‍යාව එක්ක නම් යදෙන්නේ කතාවක් එන්නේ නැහැ නේද ඊළඟට දැන් අපිට සමුදේ වය එකට බලනවා කියන අර අපිට ගැළපීම තියෙන අර මිනිඟු ජලයේ පීනන්නේ කොහොමද කියලා දැන් අර වචන වලින් එක එක තේරුම් වෙන් කරගෙන හොයන්න යනවා මේ කියන්නේ දැන් මිනිඟු ජලයේ පීනන අදහස එනකොට දැන් එක එක වෙන් කරන්න පුළුවන් එකක්ද දෙකක්ද කතාවකට යන්න පුළුවන්. අනිතර ඉක්මවා යන එතර වීම. එතර වෙන දර්ශනය. කතාවක් තිබුණා නම් ඒකෙන් ඒක ඉක්මවා යන දැක්මක් මේක. එතර වෙනවා කියන එක. ඈ. ඒක අන්සර්
නැහැ. එතන අර අපිට තේරෙන්නේ මේ අපිට යම් කිසි දෙයක් තේරෙනව නම් ඒ අපි බැසගෙනම තමයිනේ. ඒ කියන්නේ දෙයක්
නෑ. තේරෙනවා නම් අහුගේ ලවක බුදු දහම නෙවෙයි. මම ඔය නිතර නිතර
කරන්නේ.
ඇට එනවා නම් තව පරිස්සාගෙන තව ඉවසීමෙන් අහන්න දහම්. තේරෙනවා නම් අප බුදු හාමුදුරුවෝ පෙන්නන අර්ථින්නේ අපි මොකක් හරි අල්ලගෙන බැසගෙන. ලැගගෙන.
අපිට ලස්සනට භාවනාවක් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ලෝකෙ විදිහට.
ඕක බල බල ඉන්න බලන ඔය විදර්ශනාව කියලා කරන්නේ මොකද? ඉතින් ඔය අර අංගෙන් කිරි දෝනවා කියන එක තමයි ඉතින් ඔකට කියන්න තියෙන්නේ. එකයි මේ දහම දන්න දකින කෙනෙක් නොවුනොත් ඊතර වෙනවා කියන එක වෙන්නේම නැහැ නේ තන්ටාණන් වෙච්ච. ඒ බුදු කෙනෙක් නිකන් කියන ඒවා නෙවෙයි. මේදී ඔය හරි පැහැදිලි වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වේ. පංච සංකාර නිච්චතව සමනුපත්තති. ඔක්කොම අනිත්‍යයි කියන පොඩි තැනක් අල්ලගත්තොත් නිත්‍ය කරගෙන මෙතර වෙනවා කියන එක වෙන්නම් බෑ. මේ තණ්හානම් ඉච්ඡත. අපේ ඔච්චර අහු වෙන්න පුළුවන්ද මේකට? මේ කියන්නේ දහම දන්න දකින ප්‍රගුණ කරන අය. අනිත් අයට ওই කතාව අදාළක් නෑ. එම ඉඳලත් ඔච්චර සියුම් විදියට ඒකයි මේ තණ්හා ජාලිනි දැලක්. එක තැනකින් ගලවනකොට තව තැනකින් අහු වෙන. තණ්හා දැල දැල් ගොඩක් පැටලුන නූල් බෝලයක් එක තැනකින් ලියනකොට තව තැනකින් ගැටේ වැටෙනවා. එහෙම දහමක්. හොඳයි, තෙරුවන් සරණයි.
ඔය ආරිමත්ය මොන හරි හන්දද ආරිමත්ය
සමා වෙන්න මම අදහසක් ආවා ඒක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. දැන් අපි අහලා තියෙනවා සසන පැවැත්ම again data සතමුත විඤ්ඤාත කියන ඔකටම හේතුව පටිච්ච සමුප්පන්න ධර්ම දිහා බලනකොට අවිද්‍යාවටයි තණ්හාවටයි අම්මයි තාත්තයි වගේ කියලා කියනවා. එතකොට අපි දැන් මේ අද කතා කරපු ධර්ම ටික තණ්හාව ඡන්ද කියන තැනට අපිට ඡන්ද කියන තැන තණ්හාවට යොදා ගන්න පුළුවන්. එතකොට තණ්හාව කොච්චර දුරට අපි බලා ගන්නවද කියන බැලුවොත් අර ප්‍රතිපත්තන තුත්තේ අර තියෙනවනේ හැට පොලක තණ්හාව ඉපදෙන හැටි. එහෙම බලනකොට එතන හරිම සංකීර්ණ ධර්මතාවයක් ඡන්දය කියන එක ඔස්සේ අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා නේද?
සමාවෙන්න බම්බස් රෝල් ට්‍රැක් එකට පෙන්වන්න දෙන්නේ. ඒක තමයි මේ ධහමේ තියෙන ලස්සන බව. ඕන තැනකින් ධහම අවබෝධ කරන්න පුළුවන්. ඡන්දය ගැන විමසගෙන ගියොත් ඒකෙන් ඈතර වෙන්න පුළුවන්. ඕනම වචනයකින් වචන අනිත්‍ය විමසගෙන ගියොත් ඒකත් ඇති ඈතර වෙන්න. සංකත බව විමසගෙන ගියොත් ඒකත් ඇති ඈතර වෙන්න. සංකත ලක්ෂණ ටික උපාද උපඤ්ඤාති වාය උපඤ්ඤාති ඍත සංඤත සම්පඤ්ඤා ඔය ତර වෙන දහම ඔය තමයි මේ කියන්නේ සාන්තයි මේ ප්‍රණීතයි තන් සන්තයි තන් ප්‍රණීතයි අදිද ඔබ සංකාර සමතෝ කිල සංස්කාර සංසිනි කිසිම සංකාරයක් ඉතුරු වෙන්න බෑ. හැබැයි පොඩ්ඩක් හරි නික්කේ වුණොත් ඒක නෙවෙයි.
මට වැරදිච්ච තැනක් අවබෝධ වුණා මේ සාකච්ඡාව ඔස්සේ. තිරගාඩම් පින් එක නිසා අජත්ත බහිද්ද කියන තැන මම විමසන්න පටන් ගත්තා වැරදි කාලකට ඉස්සෙල්ලා ඉඳලා. එතකොට මට මගේ මනසට එන්නෙම දෙයක් කියලා, මේ තියෙන දෙයයි අජත්ත ඇතුළේ තියෙන දෙයයි පිට තියෙන දෙයයි. පස්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වුණාට පස්සේ තමයි අජත්ත සටහන බහිද්ද සටහන කියන දේවල් වලට මගේ මනස යොමු කළා. මට විමසන්න පුළුවන් වුණේ. ඉතින් අද කියපු කාරණා වලින් අර අජත්ත බහිද්ද කියන දෙක අපි යමක් කියලා ගත්ත ගමන් අපි වැරදි පැත්තට යන්නේ. එතන සකස් වීම විතරක් බැලුවොත් අපිට අජත්ත සකස් වීමක් බහිද්ද සකස් වීමක් නම් අජත්ත බහිද්ද දෙකේ සකස් වීමක් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්න මතකයට ආවා. මම හිතන්නේ ඒක මම තේරුම් ගත්ත හරි වෙන්න ඇති.
ඔව්. ඒක තමයි මම මේ අහගෙන ඉන්නකොට ඒක විදිහට දැක්ම එන්න පුළුවන්. එතකොට ඔන්න ඔක සකස් වීමක් නම් දැන් ඔක එකට බලනවද වෙනම බලනවද සමුදේව එක බලන්නේ කොහොමද? ප්‍රශ්නම අදාළ නැති වෙනවා මේ දැක්ම පිරිසිදු වෙනකොට. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. ගුඩ් අප්ටින්. තව දෙයක් මට කියන්න ඕන. මොකද මන්දාජවක් හරියට කියන එක කොහොම හරි සකස් වීම නැත්තම් ක්‍රියාව පංච උපාදානස්කන්ධයේ සකස් වීම යමක් මොන ගැහෙනකොටම පංච උපාදානස්කන්ධයක් ඇති වෙනවා කියලා තමයි මම ඉගෙනගෙන තිබුණේ. ආයතන හයෙන්ම කියන්නේ. දැන් මට තේරුම් යනවා නැද්දන්නේ නැහැ. මට තේරුම් යන මම ඒක විමසීමෙන් තමයි දැනට ඉන්නේ. යමක් කියලා ගන්නකොට පංච උපාදානස්කන්ධයක් ඇති වෙන්නේ. දැන් අපි දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ දෙයක් නෙවෙයි, ක්‍රියාවක්. ක්‍රියාවක් ගොඩක් එහෙම නැත්නම් ක්‍රියාවක්. එතකොට ක්‍රියාවක් කියන එක හොඳට අපි අවබෝධ වුණොත් අපිට පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්න පුළුවන් නේද කියන අදහස මට ඇති වුණා. මට ඒක තවදුරටත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ડોක්ටර් ආවි සමා වෙන.
ඔය ක්‍රියාවක් කියන එකේ ඉතින් අපිට තව තව හොයාගෙන යනකොට ක්‍රියාවක් අපි මම නැතුව ක්‍රියාව තියෙන්න පුළුවන්ද කියලා අනිත් පැත්තටත් වෙන්න පුළුවන්.
ඇලිට නම් මම එන්න මම ක්‍රියා දකින්න කියලා තමයි මට තේරෙන්නේ. මම ඉන්නවා ඇලිට.
ඔව්. කොට මෙන්න මේ ක්‍රියාව එක්ක පුද්ගලයා යෙදිලා.
යෙදිලා.
ඔව්. එතකොට ඒ ක්‍රියාවෙත් සංකත බව දැක්කොත් සකස් වීම කියන්නේ. සකස් වීම කියවහන් ක්‍රියාව කියලා දෙයක් පනවන්න පුළුවන් නේද? ක්‍රියා දැන් අර ක්‍රියාව හොයන්න කියන්නේ. ක්‍රියාව මොකද්ද? ක්‍රියාව පෙන්වන්න පුළුවන්ද ක්‍රියාව මේකයි කියේ.
ක්‍රියාවක් පෙන්වන්න බැ සකස් වීම දැක්කොත්. සමුදේ නිරෝධය.
ඔව්. දැන් මේ සමුදේ නිරෝධය කියනකොට ඒ අර ඊතර වෙන දර්ශනයට තමයි දැන් ඒක ටිකන් ටික යන්නේ. සමුදේ නිරෝධය වගේ. සමුදේ වය
ඩොක්ටර්
රවි. දැන් එරුවන්
සර්. අහන්න සම්මත. තමයි මට තියෙන්නේ ගොඩක් බේසික්ම මූලිකම මට්ටමේ ප්‍රශ්නයක් ඉඳලා ටිකක් ඉවර වෙනකන් ඉඳලා අහන්න යුතුයි. මේ දැන් සර් අපි සත්ව ඝාතනයක් සිද්ධ වෙන්නේ සත්ක වීම, වීම සත්ක බව දැනීම, මරීමේ චේතනාව සහ මරණ උපක්‍රමයේදී මහතරම සම්පූර්ණ වුණොත් කියනවනේ. දැන් එතකොට සතෙක් වීම කියන්නේ එතන සතෙක් වෙලා ඉඳලානේ සතෙක්. එතකොට අපි ඒ සතා එතන හිටියේ නැත්නම් සතෙක් අපි මරලුවත් පව සිද්ධ වෙන්නේ නැහැනේ. එතකොට අපි මරලානේ ඕ එතන හිටියා නිසා. එතකොට ඌ වීම කියන්නේ සතෙක් එතන ඉඳලානේ දෙයක් තිබිලානේ. එතකොට ඔය කියන කතාව එක්ක කොහොමද සතෙක් වීම ගලපගන්නේ?
ඉතින් සතෙක් වුණා කියන්නේ කර්ම කරන්න පුළුවන්. සතව මරන්නත් පුළුවන්, බේරන්නත් පුළුවන් නේ.
ඔව් සර්. එතකොට ඒ සත්තා ඉඳලා ඉස්සරහ අපි ළඟ, ඒ කියන්නේ සතෙක් නිකන් ඡායාවක් සටහනක් නෙමෙයි නේ සතෙක් ඉඳලා නේ.
ඔව්. ඒ හිතියා කියන්නේ කර්ම. ප්‍රකස්තලා ඉවරයි. ඒක තමයි ලෝකය කියන්නේ. ඒ පෙර වෙන දර්ශනය නෙවෙයි. කර්මඵල.
එකෙන් සත්තාගේ කර්මපලද?
සත්තාගේ හරි මගේ හරි ඉතින් මමත් ඉන්නවා සතත් ඉන්නවා ඒ සසර ලෝකේ. ඒතර කර්මපල විපාක දෙනවා කියන්නේ ඉතින් සසරේ යන හැටිනේ. ඊතර වෙන හැටිනේ.
සර් එතකොට ඒ විදිහට නම් අපි ඉස්සරහා මිනිස්සු සත්තු ඔක්කොම ඉන්නවා නේ සර් කියන්නේ.
ඔව් ඒ ලෝකය. ඉතින් ලෝකෙ ඊතර වෙන හැටිනේ වෙයි. දැන් බුදු කෙනෙක් පෙන්නන්නේ ඊතර වෙන හැටිනේ.
ඔහොසේ එතකොට සතා හට ගන්නවා කියලා ගත්තොත් එහෙම අපි අතින් පව් කෙරෙන්නේ නැහැ නිසා. එතකොට ඒ කියන්නේ කිසි මොනා කළත් එයා එතන ඉඳලා නැහනේ. එයා හටගත්ත දෙයක් නේ.
ඊතර වෙන දර්ශනයේදී ඔය ලෝකෙට අයිති කතා ඉක්මවා යනවා. මේ සංඛාරම ඉක්මවා යන දර්ශනයක් නෙමේ. නේද?
එතකොට ඔය සතෙක් විදියට ගන්නත් බැරිද? ඒ කියන්නේ මොකක්වත්ම හට මොකුත්ම දැන් එතන මොකක්වත්ම නැහැ කියලා හිතන්නත් බෑනේ. අපි අතින් පවක් එනවා නම් අපි දැන් මඳුරුවට ගහනකොට මඳුරුවා ඉන්නව නිසා එතන.
ඔව් පවක් වෙනවා. කතාව තියෙන්නේ සසරේ යන එකටනේ.
ඔව් සර්.
ඊතර වෙන දර්ශනයේදී ඔය පව්පින් කතාවක් අදාළ නැහැ. සංඛාර වලින්ම ඊතර වෙන දර්ශනයක් නෙමේ කතා කරන්නේ. නේද? කර්ම ගැන කතාව ඒ ලෝකයේ විස්තර කරද්දී කර්ම ඵල තියෙනවා. හරිද?
හරි.
ඊතර වෙන මාර්ග කෘත්‍යයේදී ලෝකයක කතාවක් නැහැ නේ. ඒ ඔබතුමිය මේක දාන්නක අර වතුරේ බල්ලගේ කතාවටම.
හරි.
බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා. අපි හිතමු අපි ඒ බල්ලට ගලක් ගහන.
ඔව්.
හරි.
හරි.
එතකොට කර්මයක් වෙනවද නැද්ද?
නෑ.
අපි ගල ගහන්නේ නෑ. බල්ලටනේ ගලක් ගහන්නේ.
වතුරේ ඉන්න බල්ලටනේ.
වතුරේ ඉන්න බල්ලා කිව්වට බල්ලෙකුටනේ ගලක් ගහන්නේ. උකට රිද්දවන්නනේ. එතකොට ඒක කර්මයක්. හරි.
ඉරසරි දන්නවනේ වතුරේ බල්ලෙන් නෑ කියලා.
ඒ තමයි මේ උපමාවේ අදහස ගන්න කියන්නේ. මේ උපමාවක්නේ කියන්නේ. දැන් බල්ලගේ මට්ටමින් හිතුවොත් ඒක කර්මයක්නේ. අර බල්ලට රිද්දවන්නනේ ගලක්
ගහුවා. ඔව් සර්.
දැන් ඥාන දර්ශනෙන් හිතන්න. ඉපදිලාවත් නැති බල්ලෙකුටනේ දැන් ගලක් ගහන්න. කතාවක් තියෙනවා.
ඔව් ඒ කියන්නේ අපි කියව අපි ගහන්නේ නැහැ නිසා අපි දන්නේ හින්දා ඒක. එතකොට දැන්
දන්න හින්දා.
ඔව්.
එතකොට දන්න හින්දා කියන්නේ සකස් වුණ හැටි දන්න හින්දානේ.
ඔව් සර්.
දැන් යමක් යමකට ලං වෙන්න බැහැනේ දන්න හින්දා කියන තැනට එනකොට.
ඔව් බැහැ ලං වෙන්න බැහැ.
ඒ ඒ ඒ දර්ශනේ එනකොට ඔය කර්ම කතාව අදාළ නැති වෙනවා. කර්මය කියන්නේම මතක තියාගන්න චේතනාවනේ. චේතනාම් බික්කවේ කම්මං වදා නේද?
ඔව් සර්.
ඒක තමයි පිනක් හරි පවක් හරි බවට පත්
වෙන්නේ.
ඔව් සර්. පිරිසිදුද අපිරිසිදුද කියන එක. දැන් මේ කියන්නේ චේතනාව. ඕකත් චේතනාවක් නේ. අபிසංචේතයිතං. අபிසංකතං. අபிසංචේතයිතං. ඒ දර්ශනයට එනකොට අර ඒව අල්ලගෙන කර්ම කරන කතාව අදාළම නැහැ. චේතනාවත් ඉක්මවා යන දැක්මක් මේ පෙන්න.
එතකොට ඒක හිතන්න පටන් ගන්න ඕන මේ අපිට කොහොමද දෙයක් පේන්නේ කියන එක නේද? ඒ කියන්නේ පේන්නේ කොහොමද කියලා?
අන්න එහෙම හොයන්න පටන් ගන්න. මේ සකස් වෙන්නේ කොහොමද? ලැබෙන්නේ කොහොමද? දෙයක් උනේ කොහොමද? ඒ විමසීම කරා. එන පෞද පින්ද කතාව හොයන්න යන්න එපා. ඒක වෙන වෙන පරියායක්.
අනේ.
ඒක පුද්ගලයෙක් එක්ක සත්වයෙක් එක්ක කරන කතාවක්නේ. දැන් මේ මේ ඊතර වෙන දහම කියන්නේ ඉක්මවා යන දැක්. හරි.
හරි සර් බොහොම පින් ගොඩක් ස්තුතියි.
හොඳයි. පෙරවන් සයෝ.
ඉතරයි.
සමාවෙන්න ඩොක්ටර් රවි මට වචන එක පොඩ්ඩක් තේරුම් පැහැදිලි කරගන්න ඕන. අපි දැන් කියවුණානේ අபிසංකතං අபிසංචේතිතං කියලා. අපි සංකත ගැන පොඩ්ඩක් දන්නවා දැන්. චේතිතං ගැන පොඩ්ඩක් දන්නවා. මේ අபி කියන උපසර්ගයේ දැම්ම මේකේ තේරුම කොහොමද වෙනස් වෙන්නේ?
අபி කියන්නේ නිකන් උපත. ඒ සකස් කරනවා වගේ එකක් නේ.
ඔව්.
සංස්කරණය අපි අවදයක් බවට සකස් කරගන්නවා. දෙයක් බවට පත් කරගන්නවා. හරි.
ඔව්.
එතකොට දැන් අර රූපේ රූපයක් පිනිස අபிසංස්කරණයන්නේ කරන්නේ. රූපන් රූපත්තාය සංකතා අபிසංකරොන්ති इति සංකාරෝ. ඔය වතුරේ බල්ලා බල්ලෙක් පිනිස අபிසංස්කරණයක් කරනවානේ.
හරි හරි. දේරුණා.
නැහැ නේද? ඒක අපිට හම්බ වෙන හැම රූපෙම අපි අபிසංස්කරණයක් කරලා. ඒ කියන්නේ රූපත් ආයි.
ඔව් අපි සංස්කරණය කියලා කියුවට එතන අபிසංස්කරණයක් තියෙන්නේ.
ඔව්.
එහෙමයි. ගොඩක් ඉන්ටරස්ට්
නැහැ. දරුවන් සර්.
සර් පොඩි දෙයක් අහන්නේ සර් ප්‍රායෝගිකව. සර් සිහි කරන්නේ සිහි කරවීමක්ම සිහි කරයි අර ප්‍රායෝගිකත්වයේ යෙදෙන තැනදි සර් අර සර් කතා කරේ කැමැත්ත නිසයි සියල්ල කියන තැන සර් කැමැත්ත නිසයි දැන ගැනීම කැමැත්ත නිසයි තද ඒ යම් කිසි හෝ මතුවීමක් එනවනම් මතුවලා ඒ සියල්ලම කැමැත්ත මතයි කියන තැන ප්‍රායෝගිකත්වයේදී සර් මම ක්වෙස්චන් කරන්නේ වෙන විදිහේ රැවටෙනවා නම් වෙන්නේ මෙහෙමයි, වෙනවා නම් වෙන්නේ මේ රැවටීම කියන තැන පෙද්දි ඔතනදී කැමැත්ත පැත්ත එක යෙදිලාමයි තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ රැවටීම පැත්ත. ඊතකොට තමා ප්‍රායෝගිකත්වයේදී කලකිරීම එන්නේ කියලා මට හිතුණා. දැන් රැවටෙන දැන් මට හැමතිස්සෙම කලකිරීමක් එනවා කියලා මං කියනවා. ඒ එහෙම කියන්නේ සිහියක් පිහිටපු තැනකදී විතරයි. අනිත් වෙලාවදී එහෙම මට කලකිරීමක් එන්නේ නැහැ. ඒ කියන්නේ රැවටෙන තරමට කලකිරි රැවටීමක් වෙනවයි කියලා දකින්න තරමට කලකිරීමත් වැඩි. එතකොට මට හිතෙනවා කලකිරීම කියන්නේ අරකට පහරක්. කැමැත්ත යෙදිලමනේ තියෙන්නේ. දැන් අපිට ඒ කැමැත්ත පැත්ත පේන්නේ නැහැ. හැබැයි රැවටෙන පැත්තත් පේනවා.
ඔව් අපිට පේන්නේ අරමුණ පැත්ත.
ඔව් අරමුණ පැත්තත් එක්ක සමස්ත සිද්ධියක් වෙනවා. සමස්ත එකක් පේනවා නේද? දැන් ඉස්සල්ලාම ප්‍රකට අරමුණ පැත්ත බාහිරට. සිහිය
අරමුණ එක්ක මම යෙදෙන හැටි ඉතින් පේන්නේ නැහැ. ඒක තමයි දකින්න අමාරු වෙන්නේ.
ඔව් සමස්තෙම දකින්න තැනක්දී රැවටෙන එකක් වගේ එකක් පේනවා නේද අපිට? ඉතකොට කලකිරීම නේද? මට හිතෙනවා ඉතකොට එක එන්නේ අර කැමැත්ත යෙදෙන එකට ඔපොසිට් වගේ. මට තේරෙන්නේ නැහැ එහෙම.
නෑ ඒ කලකිරීම කියන්නේ රැවටෙන බව දකිනවා එච්චරයි. දැන් අපි මෙච්චර කල් වතුරේ බල්ලෙක් හැදුවා කියන එක ඒ හදන බව දකින එක එක්ක කලකිරීමක් නෙන්නේ. ඒ මොන මෝඩකමටද මෙච්චර ලෝකයක් අල්ලගෙන හිටියේ කියලා වගේ පැත්තක් පේනවා. දැන් ඊටත් වඩා ගැඹුරුයි අර ඔබතුම පටන් ගත්තේ සිහි කරන්නේ කියලා පටන් ගත්තේ. අන යන කජ්ජනීය සූත්‍රෙට.
ඕකනේ සර් මුළු ජීවිතේම වෙනවනක් වෙන්නේ ඔච්චරමනේ.
ඔව් දැන් එතන සිහි කරන්නේ කියන අදහස අපිට මුලින් හිතෙන්නේ සිහි කරපු දේ ගැන. යම්කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණේ පෙරවිසු කඳපිලිවෙල සිහි කරන්නේ කියලානේ පටන් ගන්න.
එහෙමයි.
අපි ඔන්න දැන් පෙරවිසු හැටි සිහි කරන එක ගැනයි මේ කියන්නේ කියලා අර ඒ පැත්තට දාන්න.
නෑ.
කලින් ජීවිතේ මේ අහනකොට මුලින් එන්නේ කලින් ජීවිතේ මේ විදිහට ඉන්න ඇති, මෙහෙම ඉපදිලා ඉන්න ඇති, මේ ශරීරේ තියෙන්න ඇති, පෙර ජීවිතේනේ සිහි කරන්නේ. සිහි කරන්නේ ඊළඟට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයම සිහි කරන්න. පංච උපාදානස්කන්ධේ අපිට මට මන් සිහි කරන දෙයටයි ගලපන්නේ. හැබැයි බුදුදහමේ පංච උපාදානස්කන්ධය කියන්නේ සකීය බව, සක්කාය කිය බව. සිහි කරන්නේ කවුද කියන පැත්ත තමයි පංච උපාදානස්කන්ධය. සිහි කළේ මොකද්ද කියන එක නෙවෙයි. සිහි කරන්නේ කියන ක්‍රියාවේ මම යෙදෙන හැටි. සිහි කරන්නේ කියන ක්‍රියාවේ තමා යෙදෙනවනේ. සිහි කරන්නේ කවුද? අන්න ඒකයි පංච උපාදාන. සිහි කරපු දේ නෙවෙයි. අපේ අර සිහි කරපු දේ පැත්තෙන් තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි මෙතන කියන්නේ සිහි කරන්නේ කියන ක්‍රියාව. සිහි කරපු දේ නෙමෙයි, පෙරවිසු කඳපිලිවෙල ගැන නෙමෙයි මේ කියන්න හදන්නේ. සිහි කරන්නේ කියන කතාව. සිහි කරන්නේ පංච උපාදානස්කන්ධයම සිහි කරයි. සිහි කරන එකත් එක්ක යෙදෙන පුද්ගල භාවය, සතිය භාවය අන්නේ පංච උපාදානස්කන්ධය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. අන්න එතන යම්කිසි රූපණයක් තිබුණා නම් අන්න රූප උපාදානස්කන්ධය. එතන යම්කිසි සංඥාවක් තිබුණා නම් එතන සංඥා උපාදානස්කන්ධය. මේ තමයි පුද්ගලයා ගැන මේ පෙන්නන්නේ. සිහි කරපු දේ නෙමෙයි. ක්‍රියාවේ ඒ තමා බව. මේ සිහි කරන්නේ කියන එකේ අපි සිහි කරපු දේත් එක්ක තමයි අපි කලකිරෙන්නේ. සිහි කරනවා කියන සිද්ධිය එක්ක කලකිරෙන්නේ නැහැ. සිහි කරනවා කියන දකිනවා කියන ඇහෙනවා කියන සිහි කරනවා නැහැ. ඒ සිද්ධියේ සොකියක්ද නොයේ සකීයත්වය ගැන තමයි මේ මුළු දහමෙම තියෙන්නේ. සක්කායයි සක්කාය නිරෝධය. ඒක පේන්නේ නැහැ. දකින්න බෑ. ඒක තමයි අර පිහියෙන් පිහිය කපනවා වගේ වැඩන්නේ මේ කරන්නේ. ඒකට තමයි ඒ කල්යාණ මිත්‍රයාට අනුගත වීම ඇරෙන්න නැහැ නේද? දහමට අනුගත වෙනවා ඇරෙන්න වෙන විදිහක් නැහැ. අපිට ඉතලා තනියෙන් ගන්න බෑ කියන්නේ ඒකයි. මකට ගන්න හදනකොටම සොකීයත්වයට ලැබෙන දේ තමයි අපි ගන්නේ. සොකීයත්වේ නිවි. මම ගැන හොයන්න ගිහින් මට මගේ ඒවා ගැන හොයන්න. මට ලැබුණ දේ ගැන මගේ දේ. ඒ දෙය ගැන නෙමෙයි මේ කියන්නේ මම ගැන. සක්කායත්‍ය සක්කාය. ඒ සක්කායයි බුදුහාමුදුරුවෝ මේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ. ඒක ගලපන්නේ මට මොකක් හරි මම දැනගත්තු දෙයට, මට ලැබුණ දෙයට, මං හිතුව දෙයට. එතන ඒ අරමුණට. දැන් අරමුණ එක්ක අපි තේරුම් ගන්න ඕන අතන කියත්තේ දෙනවා. අන්න ඒකයි අන්නේ සිද්ධියේ යතථාභූතස්ස රූපං රූප උපාදානේ සංගහං ගච්ඡති. යතථාභූතස්ස වේදනා වේදනා උපාදානස්කන්ධේ සංගහං ගච්ඡති. මහා හත්තිපද උපම සූත්‍රය. ඔය සිද්ධියේ යම් ස්වરૂපයක් යෙදෙයිද අන්නේ ඒකයි රූප උපාදානස්කන්ධය වෙන්නේ. විසිද්ධියේ යම් විඳින බවක් යෙදෙයිද අන්නේ ඒකයි වේදනා උපාදානස්කන්ධය. සිද්ධියේ යම් අඳුනන බවක් වෙයි. අඳුනන බව විඳින බව කියනකොට නම් මමත් එක්ක වේදනා කියලා කියනවා. රූප බව හැමතිස්සෙම අපි අර බාහිරයට දාන්න හදන අරමුණකට දාන්න. රූප බව කියන්නේ රූපණ බව. සමා බව. සකීය බව. එකත් ගොඩක් අයට හොඳයි ආයේ ඒ කල් විමසනේ. සොකීයත්වයට ලැබුණ දෙයක් ගැන විමසන එක නෙමෙයි මේ සොකීයත්වයයි බුදු කෙනෙක් වෙන්නා. පංච උපාදානස්කන්ධය කියන්නේ මට ලැබෙන දේවල් නෙමෙයි මාම සමාගෙන. එරුවන් සරණයි.
සමාවෙන ඩොක්ටර් රවි තව දෙයක් අහනවා. මේක මේ ලෝකයේ තුල මම ප්‍රායෝගිකව බලන්න උත්සාහ කරන දෙයක්. මම කරන්නේ අර දැනීම මුත කියන දේ තමයි දැනට සොයාගෙන යන්නේ. එක විතරක් මේ ඉතින් මම බැලුවා තමයි මම ඉන්න මම ගත කරන ජීවිතය තුල මම මුත කොහොමද දකින්නේ කියලා. අහම්බෙන් වගේ මම මොහොතේ එකක් බොන වෙලාවේ එතකොට මම බලාගත්ත සිහියෙන්ම මම කෝපය අල්ලනවා, උණුසුමක් දැනෙනවා කයට. ඊට පස්සේ කෝපය තොලේ වදිනකොට අපහු කය ඉබුදු ඉබදෙනවා. ඊට පස්සේ එතන තියෙන රස්නය මට දැනෙනවා. එතකොට මම ඒක මට සීතල තේ බොන්න මම කැමති නෑ. උණු තේ තමයි බොන්නේ. ඉතින් මට තේරුණා දැන් අපි ඉගෙන ගත්ත කාරණා අනුව මම මේ තේජෝ කියන ගුණය උණු කියන ගුණයට උපාදානයක් උපාදාන කරගෙන කියලා.
ඊට පස්සේ උණු කියන එක ලැබුණේ කොහොමද? රස්න කියන එක දැනගත්තේ කොහොමද?
රස්න කියන එක දැනගත්තේ කයට මට ඒකේ අභ්‍යන්තර සටහනක් තියෙනවා. මේ රස්න මේ ගාට තමයි මම කැමති කියලා.
මම කැමති කතාව නෙමෙයි රස්නේ බව දන්නේ කොහොමද? උණු බව දන්නේ කොහොමද?
රස්න බව දන්නේ ශරීරයේ උෂ්ණත්වයත් එක්ක බැලලානේ.
ඒක තමයි අපි ශරීරයටනේ දාන්නේ. රස්නේ බව දැනගත්තේ කොහොමද ඇහුවා වගේම ශරීරයේ බව දැනගත්තේ කොහොමද කියලාත් අහන්න.
ශරීරයේ බව දැනගත්තේ අර අර ස්පර්ශය, කෝපය ස්පර්ශය වෙනකොට ශරීරයේ තිබුණා.
කෝපය ස්පර්ශය වෙනකොට කියන කෝපය ගැන දැනගත්තේ කොහොමද?
කෝපය ගැන දැනගත්තේ
නම් ඇල්ලුවේ අප ගැන දැනගත්තේ කොහොමද?
ඒ මොහොතේ ඒ මේක දෙනවා.
ඒ මොහොතේ තමයි ඉතින්. මේ මොහොතේ උපදින එක ගැන තමයි මම මේ අහන්නේ. ඒක ඉපදුනේ කොහොමද?
ශරීරයේ යම් කිසි වේදනාවක් දැනෙනවද මට?
ඒක තමයි. වේදනාවක් දැනෙනවා. දැන් වේදනාව දැනුනේ ශරීරයටද වේදනාව නිසා ශරීරයේ
උපන්නා? වේදනාව නිසා ශරීරය දැනෙනවා.
එතකොට කෝපේ නිසා හරි අත නිසා හරි දැන් අත උපන්නේ දැනීම නිසාද? දැන් උණුසුම් බව දැනගත්තේ දැනුණා හින්දා නේද?
දැනීම නිසා උණුසුම් බව.
ඔව්. ඒකට රස්නේ දැනුණා හින්දා ශරීරයට දැනුණා හින්දා දැනුණා නෙමෙයි. දැනුණ නිසායි ශරීරයක් ගැන කතා කළේ. දැනුණ නිසායි උණුසුම ගැන කතා කළේ. තේරෙනවද? දැනීමෙන් තොරව උණුසුම් බව කතාවක් තියනවා.
දැනීමෙන් තොරව කියන්න බෑ.
අන්න. ඒකට දැනීම එකයි උණුසුම් බව කතාව.
දැනීම තමයි මූලික.
මූලික වෙනවා ඊළඟට දැනීමෙන් තොරව එහෙම කතාවක් ඇත්තෙත් නෑ.
ඊට පස්සේ මගේ
ඊට පස්සේ නෙමෙයි ඒ කතාවේ තව බලන්න. දැනීම එකයි උණුසුම කතාව. දැනීම යෙදුන් නැත්නම් උණුසුම කතාවක්
නෑ.
දාලා නෑ. හරි. ඒක දැනීමෙන් වෙන් කරන්න පුළුවන්ද ඒක?
දැනීමෙන් වෙන් කරන්න බෑ.
ඔබට දැනෙනවා කියන්නේ මොකක්ද?
දැනෙන්නේ.
උණුසුමද?
දැනෙනවා. මට දැනට හිතෙන්නේ ශරීරයයි දැනෙන්නේ කියලා.
අනේ ශරීරයට තමයි දැනෙන්නේ කියලා අපිට හිතෙන්නේ. හැබැයි දැනීම නිසා නේද ශරීරය ගැන කතා කරන්නේ?
දැනීම නිසා තමයි ශරීරය ගැන කතා කරන්නේ.
එහෙනම් ශරීරයටද දැනিলা
තියෙන්නේ? නෑ
නෑ. අතනීම සම්.
හරි. එහෙනම් ඉතින් අනිත්‍ය කියලා වැඩක් නෑ. ඒ ටික
තමයි. ඔව් ඒක තමයි. ඒකින් එක කරුණක් අරන් මේක සම්. ඔය වැඩි යෝන්නේ
නෑ. අනිත්‍යක මන් නිකන් සාමාන්‍යයෙන්
කියුවා. දැනීම නිසායි ශරීරය. එහෙනම් ශරීරයටද දැනුනේ නෝක විමසමීමස ඉන්නකොට කිව්වා.
හන්දයි. හන්දයි. අනිත්‍ය කියලා වලක් නෑ එහෙනම්. හතරන් තරණයි ගොඩක් පින් ගොඩක් නෑ.
හරි. එරුවන් සර්.
සර් තිරුවන් සරණයි. සර් මේ ප්‍රශ්න ගැන නෙවෙයි අර ඉස්සෙල්ලා ප්‍රශ්න දීපු උත්තරෙත් එක්ක සර් ඒ කියපු ටික ගොඩාක් වටිනවා. කියන්නේ සර් ඔක නිතරම කියනවා. ඉතින් මට අද තවත් ටිකක් ඒක මේ ඔළුවට ගියා. කියන්නේ දැන් අපි මොන හරි විමසනකට සර් දැන් සමස්ත සිද්ධිය අරගෙන දැන් අපි ගොඩක් හිතනවා. දැන් අපි සර් ප්‍රශ්නයක් අහලා උත්තර දෙනකොටත් අපි අපේ යටිහිතේ තියෙන්නේ දැන් මේ සක්කාය තමයි අපි ඒ පැත්තටම හිත යොමු කරන්නේ. ඒක තමයි හොයන්නේ කිය කියා. ඒ වුණාට අපිට නොදැනුවත්වම මේ පැත්ත වැහිලා අර බාහිර අරමුණ පැත්තට අපි මේ ඒ
අනිත්
තේරෙන්නවත් නැහැ. ඕ හැබැයි අපි අහනකොට කිය ඇත්තම සර අවංකවම දැන් අනිත් පැත්ත අර සක්කාය පැත්ත තමයි මේ හොයන්න හදන්නේ. ඒ වුණාට අර පැත්තට බර වෙලා තමයි කතාව. ඒ දැන් ඕක සර දැන් මම හිතන්නේ ඕක හැමෝටම සිද්ධ වෙන්න දෙයක්. ඉතින් සර ඒක උලු පුලුප හැම වෙලේම කියනකොට එකපාරට හිතෙනවා මේ අපි කිනික සර්ට තේරෙන්නේ නැතුවද කොහෙද මේ කියන්නේ කියලා. හැබැයි පස්සේ තමයි හිතෙන්නේ සර් කොච්චර ඒ සියුම් තැන නෝට් කරගෙන අනිත් පැත්තට අපිව ගන්න අපේ අදහස අනිත් පැත්තට ගන්න කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ වගේ තව ටිකක් ඒව අහනකොටින් දැන් මේ ඔය මේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි ඊට කලින් එකට ඒ උත්තරේ දෙනකොට මට හිතුණා දැන් හරිය පැහැදිලි හඳුෂෝක් එකට සමස්ත සිද්ධිය තියෙනවා. දැන් අපි අරක දිහා බලන්නේවත් නැහැ අරමුණ දිහා මේ පැත්ත තමයි කියලා. හැබැයි අපි කරන්නේ අරකමයි කියන එක තමයි සමට නිකන් කියන්න හිතුණා. මට ඒක තව ටිකක් ඒක ටිකක් ඒක ඔළුවට වැදුනා. ඉතින් ඒක ගොඩක් පිං. ඉතින් ඒකට අපි පැත්ත
තමයි ඔක අපේ නොදැනුවත්තම වෙන හින්දා තමයි ආයේ මේක විමසන්න නැවත නැවත සාකච්ඡා කරන්න.
ඔව්.
නොනැත්නම් එක්ක සාකච්ඡා කරන්න කියන්නේ ඒක.
ඔව්. අර දැක්ම නැති නිසා නේද සර්? ඔව්. දැක්ම තියෙනවා නම් අපි අර පැත්තට බර වෙන්නේ නැහැ නේ අරමුණ පැත්තට. ඉතින් ඒකේ නැති
වෙන්නේ ලේසි නෑ.
ලේසි නෑ. අපි කියන්නේ හැබැයි මේ පැත්ත තමයි කියන්නේ කියලා.
ඒකයි නැවත නැවත සාකච්ඡා කරනකොට තව තව නිරවුල් වෙනවා.
ඔව්. ඔව් සර් ඉතින්
එහෙම මනසකට තමයි ඔය මට්ටම ඇහෙන්නේ. ඔතෙන්ට එන්නේ නැතුව මේවා කිව්වට ඇහෙන්නේ නැහැ මේ
මොකක්ද. ඔව් සර් වැරද්දවත් තේරෙන්නේ නැහැ
නේ. ඒකයි මේක ප්‍රායෝගිකව යෙදෙන්නම ඕන. ඒකත් එකයි මේ විමසින්න ඕන කියන්නේ.
ඔව් ඔව්
නිකන් අහගෙන ඉඳලා මේක ගලපගෙන ඔන්න දැන් දැක්කා කිව්වට ඒක වෙන්නේ නැහැ. වෙන්න විදිහක්
නැහැ. ඒ එහෙමනම් වැඩක්ම නැහැ. අර උත්සාහය මේ ප්‍රායෝගිකව යෙදෙනකොට තමයි මෙහෙම හරි සර් කියන්නේ මොකද්ද කියන එක හරි තේරෙන්නේ.
ඔව් මේ මේ කියන්නේ තියෙන සිවුම් කරුණු පේන්න ගන්නේ ඒකයි අර ඒක මානසිකත්වය වලට කියන්නේ. ඒවයි ඒවත් එක්කම යෙදෙදී ඉන්න කෙනාට තමයි මේ ඒකෙත් සිවුම් බව
පේන්නේ.
අර මුහුදේ ගැඹුරෙන් ගැඹුරට යනවා වගේ. එහෙම දෙයක් තියෙනවා ඉතින් ගහන.
නොසෙ ඉව අහනකොට තමයි එක එක වෙලාවට ඒව ඇහෙන්නේ යම් යම් කොටස් තේරි තේරි අවබෝධ වෙවි. නොසෙ තිරුවන් සරණයි බොහොම පිං සර් ගොඩක් වටිනා බොහොම පිං.
තිරුවන් සරණයි. හොඳයි එහෙනම් මං හිතන්නේ අපිට අවසන් කරන්න පුළුවන් කියලා. ඉතින් අදත් ඒ සියුම් කරුණු ගැඹුරු කරුණු ගොඩාක් සාකච්ඡා වුණා මං හිතනවා. දහම දකින්න උදව්පකාරී වෙයි කියලා හොයන අයට, සත්‍ය හොයන අයටයි දහම තියෙන්නේ. ප්‍රඥාවන්තයන්ටයි දහම තියෙන්නේ, දුෂ්ප්‍රඥාන්ට නෙවෙයි. සත්‍ය හොයන විමසීම කියන අයට, මේ ටික කළා මේ ටික දන්නවා කියලා එහෙම ඉර වෙන අයට නෙමෙයි. තව තව ඒ දහම අහන්න විමසන්න. මොකද මේක අනියෙන් පුළුවන් එකක් නෙවෙයි කියලා ඇයි බුදුහාමුදුරෝ කියන්නේ? මේ ශාසනේ භාගයක් නෙවෙයි, මුළු ශාසනේම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මතයි කියලා බුදු කෙනෙක් නේ කියන්නේ, අපි නෙවෙයිනේ. අපට කොච්චර දන්නවා වුණත්, කොච්චර දැනගත්තා වුණත්, අගපල ලැබුණත් කමන්නේ නැහැ. තව තව ඒ දන්නා ඇත්ත එක්ක ඒ සාකච්ඡා කරන එක. එතෙන්දී මම දන්නවා කියන එක තහවුරු වෙනවට වඩා දහම බුදු කෙනෙක් පෙන්වන අර්ථය මොකද්ද කියලා විවෘතව හොයන විදිහ මතුවෙන එහෙම සාකච්ඡා තමයි ඉතින් අපි කරන්නේ. මේක හැමෝටම උදව්පකාරී වෙන්න ඇති කියලා හිතනවා. මේ සාකච්ඡාව අපිට කරන්න උදව්පකාරී වුණ සියලුම දෙනාට ලොකු ධර්ම දානයක් කළා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේ මේ වගේ සාකච්ඡා වලට සහසම්බන්ධ වෙන දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් ඔවුන්ටත් අපි ප්‍රෙස් කරගත්තු සියලුම පින් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන දිව ඉසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් මේ දහම හොයන්න විමසන්න, මේ පරිසර සකස් කරන්න, ඒවයි යොමු වෙන්න කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදනා කරමු. ඒ සතුටටපත් වෙන දෙවි දෙවියන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරන්න. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රව ආදී මේ කියන ඔකේ කිසියම්ම කරදරයක් මෙලොව වශයෙන් අපිට වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැම ආරක්ෂා කරන්න කියලා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේ මේ වගේ දහම පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ආරක්ෂා කරන්න උන්ට තව තවත් ඒවා පෙන්නලා දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා, දිව්‍ය ආශිර්වාදේ ලබා දෙන්න කියලාත් අපි දිව්‍යංගෙන් ඉල්ලා හිටිමු. ඉතින් සියලුම දෙනාට තව තවත් ඒ දහම හොයන්න, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න, දහම පෙන්නලා දෙන ඒවා විවෘතව විමසන්න, ඒකම තමයි උදව් වෙන්නේ ඒ දහම දකින්න හැමෝටම මේ අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද සාකච්ඡාව අවසන් කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.